संबा से सूत्र मामिसिम्मे से असंगति इक्कलक बागुतु मांसे सगतनूर समीपे येतन नम्मु अनेविडुसितु की आरामे वडवसन से बागुतु मांसे महानी क्या भिक्षु नमतु से ये भिक्षु बागुतु मांसे बागुतु मांसे पिलिवदा न्यासु बागुतु मांसे में सूत्र वदाल से महानी तोपट සියලු ආශ්‍රයන්ගේ සම්මර කාරණියද දේශනා කරන්න. එය අසව මොනාකට මෙනෙහි කර. දෙසමී වදාළසේ. එසේ වහන්සේයි භික්ෂු භාගතුන් වහන්සේට පිළිවදන් නැසුව. භාගතුන් වහන්සේ මේ කාරණේ වදාළසේ. මහන්නි මම නෝනින් දන්නාහුට දක්නාහුට ආශ්‍රයන්ගේ ශේකිරීම් කියමි. නොදන්නාහුට නොදක්නාහුට නොකියමි. යලිදු මහන්නි කුමක් දන්නාහුට කුමක් දන්නා දක්නාහුට ආශවක්ෂය වේද යෝනිසෝ මනසිකාරයේද අයිනිසෝ මනසිකාරයේද දවේ මහණෙන් නුවණින් මෙනෙහි කරන්නාහුට නූපන්නා වූ ආශ්‍රයෝ උපදිත උපන්නා වූ ආශ්‍රයෝත් වැඩේ මහණෙන් නුවණින් මෙනෙහි කරන්නාහුට නූපන්නා වූ ආශ්‍රයෝත් නූපදිත උපන්නා වූ ආශ්‍රයෝත් ප්‍රහීන වේ ඉතින් මේක මේ බුදුහාමුදුරුව පෙන්වලා දෙලා තියෙන්නේ ආශ්‍රයන්ගේ සංවර කාරණේ රෙස්ට්‍රේන් කියන එකයි. ඉතෝක වෙනවා ඔය අවිද්‍යා සූත්‍රයේ පෙන්නනවා මේ සතියෙන් මේ සංවරය කියන එක ඇති මේ සංවරයෙන් සතිය ඇති වෙනවා කියන. ඉතින් එතනින් අපිට ඇති වෙනවා මේ සංවරයෙන් ත්‍රිවිධ සුචරිතය කියන එක. එතනින් සතිපට්ඨාන. සතිපට්ඨානෙන් සප්තපුජ්ජංගේ එකෙන් විමුක්තිය ඇති වෙනවා කියන එක. ඒකට මේ සූත්‍රය මේ අවිද්‍යා සූත්‍රයත් එක්ක සාහින සම්බන්ධයි. මේ කාරණා දෙකම කියන්නේ එකම දෙයක් තමයි දෙන්නන්නේ. වදාගතයන් වහන්ස දේශනා කරන මානින් දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රයෝ ඇත. ඊළඟට පෙන්නනවා සති සංඛ්‍යාත සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රයෝ තියෙනවා. ඥාන සංවර සංඛ්‍යාත ප්‍රත්‍යාවේක්ෂ ප්‍රතිසේවණයෙන් පහ කළ යුතු ආශ්‍රයන් තියෙනවා. කාන්ති සංවර සංඛ්‍යාත අධිවාසනයෙන් පහ කළ යුතු ආශ්‍රයන් තියෙනවා. සීල සංවර සංඛ්‍යාත පරිවර්ජනයෙන් පහ කළ යුතු ආශ්‍රයෝ තියෙනවා. විරිය සංවර සංඛ්‍යාත විනෝදණයෙන් පහ කළ යුතු ආශ්‍රයෝ තියෙනවා. ඊළඟට පෙන්නවා මේ බුද්ධංග භාවනාවෙන් පහ කළ යුතු ආශ්‍රයෝ තියෙනවා කියලා. එතකොට මෙතන කාරණා හතක් පෙන්නවා. දර්ශනීය පහ ගෙවි සංවරේ ප්‍රතිසේවණින් ඒ කියන්නේ යූස් කිරීම වගේ. ඊළඟට ඉවසීම. ඊළඟට අවොයිඩන්ස් කියන එක පරිවර්ජනය. ඊළඟට විනෝදණී කිව්වහම එලිමිනේෂන් කියන එකයි. ඊළඟට බුද්ධංගේ මේ කාරණා හතක් පෙන්නවා. මහන්නි දර්ශනේ පහ කළ යුතු ආශ්‍රය කවර දෙයක්? මහන්නි මේ ලෝකේ බුද්ධාදී ආර්යයන් නොදක්නා වූ ආර්ය ධර්මී අදක්සු ආර්ය ධර්මී නොහික්මුණා වූ බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නාසුළු සත්පුරුෂ ධර්මී අදක්ෂ වූ සත්පුරුෂ ධර්මී නොහික්මු අශ්‍රතව පුතග්ඥන තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනි මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි මෙනෙහි කළ යුතු ධර්මයන් නොදන්නා නොමනී කළ යුතු ධර්මයන් නොදන්නා හිතෙමේ යම් ධර්මයක් නොමනී කළ යුත්තාන ඒ ධර්මයන් මෙනෙහි කරයි යම් ධර්ම කෙනෙක් මෙනෙහි කළ යුත්තාන ඒ ධර්මයන් මෙනෙහි නොකරයි මහන් යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මියෝ කවරද මහන් යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන්නා උට නූපන් කාමාශ්‍රය උපදීද උපන් කාමාශ්‍රය වැඩේද නූපන් භවාශ්‍රය උපදීද උපන් භවාශ්‍රය වැඩේද නූපන් අවිද්‍යාශ්‍රය උපදීද උපන් අවිද්‍යාශ්‍රය වැඩේද යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මොහු ඒ මෙනෙහි නොකළ යුතු ධර්මෝ කියලා පෙන්වනවා. ඒ කියන්නේ කාමාශ්‍රයන් වැඩි වෙනදී අපි මෙනෙහි නොකරන්න ඕන. නමුත් ඒ පුද්ගලයා ඒවා මෙනෙහි කරනවා කියන එක තියෙනවා. මහන් යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ධර්මයෝ කවරද යන්න මහන්නි යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රය වූ නූපදී උපන් කාමාශ්‍රය වූ ප්‍රහීන වේද නූපන් භවාශ්‍රය වූ නූපදීද උපන් භවාශ්‍රය වූ ප්‍රහීන වේද නූපන් අවිද්‍යාශ්‍රය වූ නූපදීද උපන් අවිද්‍යාශ්‍රය වූ ප්‍රහීන වේද යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මොහු මෙනෙහි න කළ යුතු ධර්මයේ මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමේ මෙනෙහි කළ යුතු ධර්මයන් නොමනී කිරීමෙන් ඔහුට නොපන්නා වූ තාශ්‍රය උපදීත උපන්නා වූ තාශ්‍රය වැඩිදී. එතන මෙසේ නොනෝනින් මෙනෙහි කරයි මම අතීත කාලයේ වූයෙම්ද? අතීත කාලයේ නොවේද? අතීත කාලයේ කවරෙක් වූයෙම්ද? අතීත කාලයේ කෙසේ වූයෙම්ද? මම අතීත කාලයේ කවරෙක් සිට කවරෙක් වූයෙම්ද? මම අනාගත කාලයේ වෙම්ද? අනාගත කාලයේ නොවේද? අනාගත කාලයේ කවරෙක් වෙම්ද? ඕ අනාගත කාලයේ කෙසේ වෙම්ද? මම අනාගත කාලයේ කවරෙක් සිට කවරෙක් වෙම්ද? දැන් වර්තමානයේ තමා කෙරෙහි සැක ඇත්තේ. මම වෙම්ද? මම නොවේද? කවරෙක් වෙම්ද? කෙසේ වෙම්ද? ඕ මේ සත්‍ය තෙම කොයින් ආයේද? ඒ කොයි යන්නේද? එතකොට මේ අර සීලබ්බත උපාදානයේ විදිහට පෙන්වන්නේ ඒවෙන් ඇතිවෙන්නා වූ දික්ඨීන් තියෙන. මෙසේ නොනොනි මෙනෙහි කරන ඔහුට සවැදාරු දික්ඨීන් අතුරින් එක්තරා දික්ඨියක් උපදිනවා. තමා ඇතියයි කියලා එක දික්ඨියක්. තමා නැතෙයි කියලා තව දික්ඨියක්. තමාව හැඳින ගන්නවා කියලා තව දික්ඨියක් ඇති වෙනවා. ඊළඟට තමා නැතයි කියලා හැඳින ගනිමින් ඒ දික්ඨියක් ඇති වෙනවා. තමා නො වූ මමම තමා හැඳින ගනිමින් සත්‍ය වශයෙන්ම නිස්තිර වශයෙන්ම ආට දික්ඨියක් ඉදදීම. ඊළඟට පෙන්නනවා මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍යයි සදාකාලිකයි නොපරිණසුදී කියලා. මේ විදිහට පෙන්නනවා තථාගතයන් වහන්සේ මහන්නේ දික්ඨිගතයයි, දික්ඨිගාහණයයි, දික්ඨිකාන්තාරයයි, දික්ඨිවිශෝකයයි, දික්ඨි සංගෝචනයයිද කියලා ලැබේ. මහන්නේ දික්ඨි සංගෝචනයෙන් සංයුක්ත අසුතවත් පුතග්ජන තෙමි ජාතීන් ජරාවෙන් මරණින් සෝකින් වැළපීමෙන් කාය දුකින් මානසික දුකින් දැඩි ආයාසයකින් නොමිදේ සියලු සසර දුකින් නොමිදේයයි කියන ලබේ. මහණි ආර්යයන් දක්නාසුළු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මොනවට හේතු සත්පුරුෂයන් දක්නාසුළු සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ මොනවට හේතු සුත තාර ශ්‍රාවක තෙමේ මෙනෙහි කළ යුතු ධර්මයන් දනී. මෙනෙහි නොකළ යුතු ධර්ම දනී. එතෙම මෙනෙහි කළ යුතු ධර්ම දන්නේ මෙනෙහි නොකළ යුතු ධර්ම දන්නේ යම් ධර්ම කෙනෙක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි නොකරේ. යම් ධර්ම මෙනෙහි කළ යුතු නම් ඒ ධර්ම මෙනෙහි කළේ. මාන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයෝ කවර දෙයක්? මාන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය උපදීද? උපන්නා වූ කාමාශ්‍රය වැඩේද? නූපන්නා වූ භවාශ්‍රය උපදීද? උපන්නා වූ භවාශ්‍රය වැඩේද? නූපන්නා වූ තවිද්‍යාශ්‍රය උපදීද? උපන්නා වූ තවිද්‍යාශ්‍රය වැඩේද? මොහුනායි යම් ධර්ම කෙනෙකු මෙනෙහි නොකරේ නම් මෙනෙහි නොකළ යුතු ඒ ධර්මයෝ. මාන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ කවරද? මාන්නේ යම් ධර්ම කෙනෙකු මෙනෙහි කරන ඔහුට නූපන්නා වූ කාමාශ්‍රය නූපදීද? උපන්නා වූ කාමාශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ භවාශ්‍රය නූපදීද? උපන්නා වූ භවාශ්‍රය ප්‍රහීන වේද? නූපන්නා වූ තවිද්‍යාශ්‍රය නූපදීද? උපන්නා වූ තවිද්‍යාශ්‍රය ප්‍රහීන වේද? මොහුනා යම් ධර්ම කෙනෙකු මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මයෝ. ඔහුට මෙනෙහි නොකරන ධර්මයන් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන්නාශ්‍රය නූපදීද? උපන්නාශ්‍රය ප්‍රහීන වේ. ඒ මේ දුකයි නෝනින් මෙනෙහි කරයි. දුක්ඛ සමුදයයි නෝනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධයයි නෝනින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි නෝනින් මෙනෙහි කරයි. මෙසේ නෝනින් මෙනෙහි කරන ඔහුට සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනිය ප්‍රහීන වේ. මහන්නේ මොහු දර්ශනී ප්‍රහීන කළ යුතු ආශ්‍රයයයි කියලා වේ. එතකොට මේක ඉතුරු ටික බලන්න ඉස්සෙල්ලා අපි ඩයග්‍රම්ස් වලට ගිහිල්ලා මේ ධර්මය තේරුම් ගන්න උත්සාහ කරමු. අපි පළවෙනිම අමිත ගම්ම ලෝකේ රහතන් වහන්සේට පුතත්කාය ඵල කරන මේ ධර්මය ලබා දුන්නා. අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ තියෙනවා මේ බුද්ධලේඛුට නර දික්ඨීන් හයක් ඇති වෙනවා කියලා කිව්වා. මේ නොනෝනේ මෙනෙහි කිරීමේ ඒක පළවෙනි එකට මේ හය පෙන්නනවා. එයාට තියෙනවා අත්තිමේ අත්තා කියලා. ඒ අවස්ථාවදී ආයේ වේදනාව තමයි කියලා ගන්නවා. දෙවෙනි අවස්ථාවේදී එයාට එනවා නැති මේ අත්තා කියලා. වේදනාව නැති වුණාම තමා නැති කියලා ගන්නවා. ඊළඟට තුන්වෙනි අවස්ථාවේදී එයාට පේනවා අත්තනාව අත්තානං සංජනාති කියලා. ඒ කියන්නේ මේ රූපයයි වේදනාවයි දෙකම අත්තා කියලා ගන්නවා, තමා කියලා ගන්නවා. හතරවෙනි කතාවේදී පෙන්නනවා අත්තනාව අනත්තානම් කියලා. ඒ කියන්නේ අත්තනාව කියවම රූපය, අනත්තා කියලා ගන්නවා ඒ වේදනාව කියන එක. इति यावस्थाविति एकयानि आठ पेनामि रूपे नित्यय वेदना वही नहीं कहें ना एक नितरम विनाश से निसा या ठीक है अनंता की लगी मुझे वही सत्य हो तमाय वही आसान के सत्य हो ये तमांगे ये सप्रेस कर लती नहीं माइंड देगा ये तो बोलते यार रूपे क्या लग हूँ दा एक पावती नो आँख ही नहीं कोई हाथर नहीं ध्यान थाले इन ना हो सत्य एक बोट साक्षी पिन ना इलंग टू पिन ना ना इलंग कारणी ये दी अनंता वा अत्ता अनंकेल अनंता के वहाँ रूपे अनंता वेदना हो अत्ता तो टोए कभी पहली गलती नहीं है यार महंगो गाता विद कुनो अब के लिए गाता क्या है लक्ष्य पूरा प्रासाई एक बार वेदना होने सा अत्ता आगे नहीं कहती हो ये तो ढंबे महंगो के लिए हो आगे नहीं हाँ ये का अब के लिए अपे नहीं एक ऐसा मैं पोलो टाइ थी कि नहीं कन्या अवस्था एक पेन ඊළඟ අවස්ථාව ඉදින් පෙන්නනවා මේ වචන ප්‍රකාශ කරන විඳින මම නිත්‍ය සදාකාලෙන් නොපෙරෙන සුළුයි කියලා ඒ විදිහට පේනවා. ඉතින් ඕකටත් අපි උදාහරණයක් දීලා තිනවා අර සර්ව බෝඩ් එකක මිනිස්සෙක් එක යනවා. ඉතින් එයා දන්නේ නැති එක තමයි මේ වේදනාව නැති වෙච්ච ගමන් ඒ කියන්නේ විඳ එක නැති වෙච්ච ගමන් රැල්ල කඩාගෙන වැටෙනවා. ඒ වගේ තමයි වේදනාව නැති වෙච්ච ගමන් ඒක තමා කියලා ගත්තා උදේ නැති වෙනවා කියන එක එහෙම තේරුම් ගන්න නැති කම. එතකොට දැන් මෙන්න මේ දිට්ඨීන් හයක් තියෙනවා මේ දික්ටි මේ පරාමාස කාය ග්‍රන්ථිය කියන එකට ඇතුල් වීම කියන එක තියෙනවා. එතකොට මේක මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඔය අපි දන්නවා අය සතරාහාරයේ අපි බලලා තියෙනවා මේ ඕගන්ට මතක ඇති මේ ජාතිය ඉඳන් මනෝ සංචේතනාව දක්වා පැරලල් ලයින් එකක් තියෙනවා. ඔක ඔය ස්ලයිඩ් 3 එකේ පොඩ්ඩක් ඔක පෙන්නනවා. එතකොට ඒ පැරලල් ලයින් එකට මතකද අපි ආශ්‍රයම් කියලා කියන්නේ ඔක්කොම පසු සංඥා. එතකොට අර සුඛයි කියන එකේ පැරලල් ලයින් එක ඇඟුවොත් අපිට එනවා කාම ආශ්‍රය. ඒ වගේම ඒ ඩයග්‍රෑම් එකේම තියෙනවා ඉදං සත්‍යා පිළිවෙස කාය ග්‍රන්ථයට ඉඳන් යන්දුති මේ පැරලල් ලයින් එක එන්නේ රිහෙ විප්‍රයෝගය කියන එක. දැන් එතනදී ප්‍රශ්නයක් ඇති වෙනවා ඉදං සත්‍යයට යම් කිසි එකක් ඇතුල් වෙච්ච විගසෙන් මේ ප්‍රිය විප්‍රයෝගය වෙනවද? දැන් දිට්ටීන් ටික මේකට ඇතුල් වුණා ඒ ගමන් මට ප්‍රේහ විප්‍රයෝගය වෙනවා. ඒක එහෙම නෙමෙයි. ඒක පරාමාසයට ඇදීමෙන් පස්සේ තමයි මේක සිද්ධ වෙනවා කියන එක තියෙන්නේ. ඒතකොට මේකට අවිල් ආපහු එක කොපි වෙන්න ඕනේ පරාමාසයට. මෙයා සත්‍යක් කියලා අනුමත කරලා මේකට දැම්මට පස්සේ තමයි ඔන්න ප්‍රේහ විප්‍රයෝගය කියන එක තියෙන්නේ. එතකොට ඔය වත්තූපම ස්ලයිඩ් 9 වල අපි සාකච්ඡා කළා මොහොකටද අපි මිච්ඡා දිට්ඨිය වුණේ කියලා. ඒකදී අපි ඉගෙන ගත්තා ඔය පදුට්ට මන සංකප්පය නිසා ඇතිවුණු නිත්‍ය ස්වභාවයම මේකට මේ හේතු වුණා ඒ ප්‍රත්‍ය වුණා කියලා. දැන් අපි මේ කතා කරන්නේ මේ මිච්ඡා දිට්ඨිය නැති වෙලානේ. එක එකදී අත්තා කියලා ආදී වශයෙන්. ඉතින් ඔය දිට්ඨිය නැති වෙලා තියෙන්නේ මොකින්ද? අර කුඩා දෙයි. පදුට්ට මන සංකප්පේ විඥාන ධාරාව අර පෙර ආගියයි දැන් ආගිය සලකලා බැලුවොත් සසඳලා බැලුවොත් ගැලුවනම් අන්න නිත්‍යයි. ඉතින් ඒ කතාවම තමයි මේ මෙයාට ඇවිල්ලා තියෙන්නේ. ඒකනේ අර පොඩ්ඩක් ධානයකට ගිහිල්ලා ආකාසඤ්ඤායතනෙ ගිය මනුස්සයත් කල්පනා කරනවා මම ආකාසඤ්ඤායතනෙ ගිහිල්ලා ඉන්නවා කියලා. මේ විදිහට දිට්ඨියන් යාගේ ඒ ඇති වෙනවා. මේක නිට්ටියයි කියලා ආදී වශයෙන්. එතකොට එහෙමනම් අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ජරා ධර්මයේ කියන එක. ජරා ධර්මයේ අර්ථ දැක්වීම තියෙන්නේ මොකද්ද? රූපයත් රූපය නිසා මම පවතිනවා යන දිට්ඨිය මිදීම. ඒක තමයි ඒ රූපේ ජරා ධර්මී කියලා කියන්නේ. ඔයගලන්ට පේනවා මෙතන ලකුණු කරලා තියෙන උඩ පදුට්ට මන සංකප්පේ අර ධාරාව යන්තම් ගැලුවා නම් අන්න කොළපාටින් අපි ලකුණු කරලා තියෙනවා මේ පදුට්ට මන සංකප්පේ නිත්‍යයි කියන්නේ. එතකොට ඒක අපිට පේනවා මේ විඥානීය හට ගැනීම කියන එක ඒ රයිසින් ඔෆ් කොන්ෂස්නස් සම්නේය කර්ව් එකේ ඔයගලන්ට පේනවා මේ කොළපාටින්ම AB කියන එක ලකුණු කරලා තියෙනවා. ඒක සම්බන්ධ වෙන්නේ උඩ ඔය තියෙන ලයින් එකට තමයි. එතකොට ඔය ඒ විඳන් බී දක්වා ගියා කියලා කියන්නේ ඒක තමයි ජාතිය වශයෙන් අපි සලකන්න ඕනේ ඒ විඳන් බී වලට ගියා කියන එක. පදුට්ට මන සංකප්පය. ඒ කියන්නේ විඥාන ධාරාව කොහොම හරි යන්තම් ගැලුවා කියන එක තියෙනවා. එතකොට ඒ විඥාන ධාරාව මේ ගැලුවා නම් මේ පදුට්ට මන සංකප්පය ඒ කියන්නේ දැන් වතුර පාරක් හිතාගෙන බලන්න. Tamange gederata galaagena ena. වතුර පාර ගලාගෙන එනකොට එක වෙලාවකට අපිට පේනවා අද ටැප් එකේ වතුර අඩුයි කියලා. තව දවසක පේනවා මේ ටැප් එකේ වතුර වැඩි කියලා. ওই දෙකම දුකයි. ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණයකට වතුර ආවා නම් වතුර අඩු වුණා නම් අපිට ඒකේ දුක්ඛය කියන එක තමන්ට තියෙනවා. ඉස්සර වාගේ දැන් ඉන්නේ නැහැනේ වතුර කියලා. වැඩි වුණොත් මොකද වෙන්නේ? එන්නේ රොඩුයි මඩයි. එදාට ඉන්නේ ගොඩාක් මඩ වතුරනේ නේද? වැඩි දවසට ඉන්නේ ඒකයි. එතකොට එහෙනම් දෙකම දුකයි. එතකොට විඥාන ධාරාවේ යම් කිසි වෙනසක් දැන ගැනීමක් වෙනවද? අන්න ඒක දුකයි. මේ ගලන්නේ විඥාන ධාරාව. පදුත්තු මන සංකප්පයත් එක්ක. එතකොට මේක දැන ගැනීම දුකයි. ඉතින් මේක පෙන්වන රාතන් වහන්සේ මේ දුක්ඛය කියන එක විඥාන කායේ සටහන් වෙනවා කියලා. ඒ වෙනස දැනගත්තා කියන්නේ. එතකොට ඊට පස්සේ අපිට පේනවා මේ දැන් මේ පීක් එක හැදුවා. දැන් ඉතින් අපි මේක සාකච්ඡා කරලා තියෙනවානේ මතකද? අර කලින් තමන් කැකිලි මාළුවක් කාලා ඇති වුණා වූ එක ඒ. ඊට පස්සේ ඒ කියන්නේ කලින් දැන් තමන් දැන් කනකොට ඇති වෙන්නා වූ එක ඒ. ඊට පස්සේ තමන් ගේනවා තමන් කලින් කාපු එකේ එක තමන්ගේ බෙස්ට් එක. ඒක තමයි B. B කියන එක බෙස්ට් එකටම ගැලපෙනවා ඒක නේද? ඒ අර්ථයෙන් නම් නෙමෙයි ඒක ලිව්වේ. ඒතකොට මේක මේ මාන්නේ ගේන්නේ. දැන් මගේ සීයා වුණත් අරගෙන ඉන්නේ. අර පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද? ඒතකොට ඒක මාන්නේෙන් තමයි ඒක එන්නේ. එතකොට දැන් මෙතන අපිට පේනවා ඊට පස්සේ ඉතින් මේක බැහැගෙන යන එක තමයි තියෙන්නේ. එතකොට B සිට 100 දක්වා යනවා කියන එක අපි මේ C කියන ලෙටර් එක ඔයගලන්ට පේනවා මෙතන මේ ජරාව. ඒකත් එක්ක සම්බන්ධයි. එතකොට ඒක තමයි B තන් C වලට යනවා කියන එක ජරාව ලෙස අපි සලකන්න ඕන. ඉතින් මේක මේ රවුම් වශයෙන් ගත්තාම මේක ඒ පළවෙනි රවුම, මේ B කිව්වහම දෙවෙනි රවුම, මේ C කිව්වහම තුන්වෙනි රවුම. එතකොට දැන් මෙතන මේ රවුම් තුන්වෙනි එකේදී අපි දන්නවා අර දෙක ගලපලා සසඳලා බැලුවා. ඉතින් අර ඉස්සෙල්ල වගේ එක නැහැ. ඉතින් දෝමනස්සේ කියන එකම තමයි ඇති වෙන්නේ නේද? රවුම් තුනේදී අපි හැබැයි අපි සුඛයි කියලා තමයි ඒක අරගෙන තියෙන්නේ. එතකොට වෙනස ඇති වුණාම තියෙන්නේ දෝමනස්සය. ඉතින් ඒ දෝමනස්සය කියන එක චිත්තේ සටහන් වෙනවා කියලා කියනවා. එතකොට මේ පොයින්ට්ස් වලින් ඒ කියන එක අපිට පේනවා ඒක තමයි මේ සංස්කාරපච්චය විඥානං කියන එක. එතකොට B කියන එක විඥානපච්චය නාම රූපං කියන එක. C කියන එක නාම රූපපච්චය සලආයතන. ඒක රවුම් වශයෙන් 1 2 3 ඔය විදිහට අපිට පටිච්ච සමුප්පාදයේ පුරුකුත් එක්ක සම්බන්ධ කරලා ඒක දකින්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට එහෙමනම් දැන් අපි ඉගෙන ගත්තා මේ ජරා ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? රූපයයි රූපය නිසා මම පවතිනවා කියන ධිට්ඨිය බිඳුණා. ඒක තමයි ජරා ධර්ම. එතකොට අපි එහෙමනම් බලමු තුන්වෙනි හතරවෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ව්‍යාධි ධර්මය කියන එක. ව්‍යාධි ධර්මය කියලා කියන්නේ මොකද්ද? නිත්‍යය කියන සංකල්පයේ විදුණ. සංකල්පයේ විදුණාම ව්‍යාධි. නිත්‍යය විදුණාම ජරාව. අන්න එහෙමයි මතක තියාගන්න තියෙන්නේ. එතකොට ඕගලන්ට පේනවා මෙතන මේ පදුට්ට මන සංකප්පය කියන එක මෙතන මේ විඥාන ධාරාව මෙතන ඇතිවීම තියෙනවා. මෙතන තියෙන නිත්‍ය භාවය කියන එක. ඊට පස්සේ ඕගලන්ට පේනවා දෙවෙනි කාරණේ මෙතන සුභයි කියලා දාලා තියෙනවා. ඊළඟට විදං සච්ඡාවි නිවස කායගාන්තින් මෝහගති කියනවා. ඒක තුන්වෙනි කාරණේ. එතනක් නිත්‍යයි කියලා අපි ලකුණු කරමු. ඊළඟට හතරවෙනි කාරණේ අපි මෙතන ලකුණු කරමු. මේක තමයි අපි සුඛයි කියලා ගන්නෙ නේද? අර සුභේට නිත්‍යක වුණාම අපිට සුඛයි කියලා එන්නේ. ඉතින් මේක පෙන්වන්න පුළුවන් මේ පළවෙනි කාරණාවයි තුන්වෙනි කාරණාවයි දෙකම එකයි. පළවෙනි කාරණාවේ තියෙන්නේ මේ නිත්‍යයි කියන ගන්නේ. මේ තුන්වෙනි කාරණාවේ තියෙන්නේ නිත්‍යයි. දෙකේම තියෙන්නේ එකේ තුනේ නිත්‍යයි කියන ගුණය තමයි ඇතිලා තියෙන්නේ. ඒ වගේ මේ දෙවෙනි කාරණාවයි හතරවෙනි කාරණාවයි දෙකම එකයි. මොකද මේකේ දෙක සමානයි කියලා කියන්න පුළුවන්. දෙක නැත්තම් අපිට හතරක් ඇති වෙන්නේ නැහැ. මේ දෙක අතර වෙනස හැටියට තියෙන්නේ මොකක්ද? දැන් අපි කියනවා සුභේට නිත්‍ය එක්කව කරාම සුඛයි. ඒක නේද? එතකොට එකවරක් අපිට ස්පර්ශ වුණාම කටලට තියෙනවා ගුවම් සුභයි. ඒක නැවත නැවතත් පුනු පුනා ස්පර්ශ වෙනකොට සුඛයි. හැබැයි ඉතින් මේක නැත්තම් දෙවෙනි කාරණේ නැත්තම් හතරවෙනි කාරණයක් කතාවක් ඇති වෙන්නේ නැහැ. මේ දෙක අතර තියෙන්නේ පුන පුනා ස්පර්ශ කිරීම. එකවර ස්පර්ශ කරා පුන පුනා ස්පර්ශ කිරීම. මේකේ නිත්‍යභාවය කියන එක තියෙනවා. එතකොට අපි දන්නවා ඔය තුන්වෙනි රවුම වෙනකොට ඒකේ ඒ සුඛේ පරාමාස වෙනවා. ඒ තුන්වෙනි රවුම තුන්වෙනි ස්ටෙප් එකට අපි එනවා. ඒක සුඛේ පරාමාස වෙනකොට අපිට ජරා ධර්මීය සිදු වෙලා තියෙනවා. ඒක අවසානයි. ඇයි අර රූපේ වෙනස කියන එක අපිට වෙලා තියෙනවා. අර මං කලින් කාපු එකයි දැන් කාපු එකයි. අන්න ඒකේ ජරා ධර්ම මගේ ටේස් බඩ්ස් ගිහිල්ලා කියනවා. නමුත් අපි ඉතින්දී අත්තා කියලා ගැනීමක් කියන එක මෙතන සිද්ධ වෙනවා. එතකොට දැන් ওই අත්තා කියලා ගන්නවා කියන එක රෝගයක්. ඒක පෙන්නනවා මේ රොදන් වදති අත්තනෝ කියලා කියනවා, රොගම් වදති අත්තනෝ කියලා කියනවා. පිටකෝපදීතේ සිංහල පොතේ පිටුව 36 ඔක පෙන්නනවා. අත්තා කියලා ගැනීමම තමයි රෝගිය කියන එක. ඉතින් ඇත්තනේ නම් ඉතින් ජරා වෙන දෙයක් නේද? ජරා වුණාගේ විදිට්ටිය බෙදිලා. එතකොට ඒ වගේ දෙයක් අපි අත්තා කියලා ගන්නවා. බෙදෙන දික්තියක් කරන් තියෙනවා. එතකොට ඔය තුන්වෙනි රවුමේ මේ හයවෙනි ස්ටෙප් එක වෙනකොට අපිට ව්‍යාධි ධර්මයේ කියන එක තියෙනවා. තුනේ තුන වෙනකොට අපිට ජරා ධර්මය. තුනේ හය වෙනකොට ව්‍යාධිය. අර ඒ නිත්‍ය කියන සංකල්පය කියන එක බිඳිලා. අර අත්තා කියලා ගත්තට ඇත්තම කියනවනම් අරව බිඳිලා ඉවරයි. එතකොට එහෙමනම් ඒක නිසා සංකල්පයන් බිඳීම කියන එක තියෙනවා. ඒ කියන්නේ තුනේ තුන වෙනකොට අපි කියනවා රූපේ ජරාව. රූපයයි රූපය නිසා මම පවතිනවා කියන දිට්ඨිය බිඳිලා. ඒක පරාමාස වෙලා පරාමාස උනේ මේ බිඳිච්ච දිට්ඨිය. එතකොට එතනදී අපිට බලනවා පවතිනවා කියන සංකල්පය. ඒක බිඳුණා. බිඳුණා න් පස්සේ තුනේ හය ව්‍යාධි ධර්මයේ කියන එක. එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. පස්සේ ස්ලයිඩ් එකට මේක මේ පෙන්වන්නේ මරණ ධර්මයේ කියන එක. මේ සංස්කාරවල දුක්ඛතාවයත් මේකම වෙනවා. එතකොට මේ මරණ ධර්මයේ කියන එකේ ගත්තාම දැන් අපි දන්නවා තුනේ තුන වෙනකොට ඒ රූපී ජරා ධර්මයට එරත් වෙනවා. ඇයි අර බෙල් ෂේප් කර්ව් එක මෙහෙම උඩට ගියා, පල්ලයට බහැලා ගියා කිව්වේ, බීඳන් සී වලට ගියා කිව්වේ ජරා ධර්ම. එතකොට තුන කියන ස්ටෙප් එකේදී එහෙමනම් අපිට තියෙන්නේ ඊළඟ රවුමෙත් ගත්තාම ඒ හතරේ තුන සුඛය කියන එක පරාමාසයට ගත වුණා කියන එක. එතකොට හතරේ තුන වෙනකොට වේදනාවේ ජරා ධර්ම. තුනේ තුන රූපේ ජරා ධර්මයේ, හතරේ තුන වෙනකොට වේදනාවේ ජරා ධර්මයේ කියන එක. අපි රෝගී බවට පත් වෙලා තියෙනවා. එතකොට දන් කිසි දෙයක් අපි කැඩුනහම අපි නිතරම හිතන්නේ අපි හොඳ එකක් හදනවා කියලා. මගේ වේදනාව එහෙම ජරාවටපත් වෙලා එහෙම තියෙනකොට දැන් අපි හිතමු ඕගලන්ගේ ගෙදර හොඳ ලස්සනට හොඳ ස්ටයර් කේස් එකක් කලින් තිබුණා. කාලයක් යනකොට මේකේ පේනවා මේකේ පුච් බැඳිලා වගේ කුණු ගෑවිලා මේ ගාපු පොලිෂ් ටික ගිහිල්ලා ඒ වගේ කැඩිලා විදින ස්වභාවයටපත් වෙලා තියෙනවා. එතකොට මේක දැක්කහම නිකන් අර වේදනාව ජරා ධර්මයකට තත්ත්වයකට සංකල්පය කියනවා බිඳිලා ස්වභාවයක් තියෙනවා. එතකොට මෙතනදී දැන් කැඩුනෙන් පස්සේ අපි නිකන් ඉන්නවා. අපි කල්පනා කරනවා අපි මේක හදන්නකෝ. හොඳට හදන්න. අර මාන්නිත් එක්ක ඔබ ඉන්නේ. කල්පනා කරනවා දැන් කොහොමද අපේ අල්ලපු ගෙදර එක්කෙනා මොනෝසයාගේ ගෙදර තියෙන්නේ මෙන්න මේ වගේ ස්ටයා කේස් එකක්. අපි සාම්පල් එකක් ගන්නවා නිතරම එහෙමනේ. දන්න යාළුවන්ගෙන් අහලා ආදී වශයෙන්. ආ ඒගොල්ලන්ගේ තියෙන එක හරිනේ. මේගොල්ලන්ගේ ගෙදර තියෙන එක මේ විදියයි. ඔය විදියට නැත්නම් සාම්පල් එක ගන්න නැත්නම් ඔබ කරන්න බෑ දැන්. ඕගොල්ලෝ කඩේකට බඩු ගන්න ගියාමත් ඒගොල්ලෝ සාම්පල් එක තමයි වෙන්නන්නේ. ඒ විදියට. ඉතින් දැන් ඕවා බලලා බලලා ඉතින් තමන් කල්පනා කරනවා හොඳ එකක් හදන්නම් කියලා. ඉතින් මම කල්පනා කරනවා මම රත්තරන් වලින් හදුවා. ඒක ඊට වඩා හොඳට තියෙවි කියලා. රත්තරන් වලින් හදපු ස්ටයා කේස් එක දැකලත් නැහැ. නමුත් අන්නේ විදියට තමයි අපි මාන්නේ හදන්නේ. එතකොට මේකෙදී මේ ආකාරයට අපිට පේනවා මේ හතරේ හතර වෙනකොට අපි ජාති. හතරේ තුනේ ව්‍යාධිය ඇති වුණා. හතරේ හතර වෙනකොට ඔන්න ජාතිය කියන එක ඇති කරා. අපි ජෙනරේට් කළා. අර හොඳ එකක් හදන්නම් කියලා විඥාණී ඒක බැස ගන්න සලස්සලා ඒක ඉවරක් කරා. එතකොට දැන් හතරේ හතර ජාතිය වෙන්න නම් ඒක ඉස්සෙල්ලා අපි කොහේ හරි මැරිලා තියෙන්න ඕන. කොහෙද අපි මාලේ බලන්න අර බෙල් ෂේප් කර්ව් එකේ ABC කියලා ගත්තා. ඒක තුන්වෙනි රවුම එනකොට දැන් බලන්න මේ කර්ව් එක මෙතෙන්ට එනකොට රවුම් තුනයි. මේකෙන් දැන් මැරිගෙන යනවා නේද? මේ පල්ලෙහාට බහගෙන යනවා. දැන් හතරේ හතරේදී දැන් ඊළඟ රවුම ගන්නකොට මේ වගේම ආපහු කර්ව් එකක් එනවා. හතරේ හතරේදී අපි ಜಾති ඇති කරා නම් ඒටි ඉස්සෙල්ලම කොහේ හරි මැරිලා තියෙන්න ඕන. ඉතින් ඒක තමයි මේ පෙන්වන්නේ. හතරේ දෙකේදී තමයි අපි මැරිලා තියෙන්නේ. හතර දෙකේදී මරණය. හතර දෙකේදී එන මරණය කියන්නේ දෙක කියලා කියන්නේ නිත්‍යභාවය. ඇයිද? පොතේ සූත්‍රයම අපි ඉගෙන ගන්නත් දත්තාදානිය නිසා අපිට නිත්‍යභාවය කියන එක තියෙනවා. එහෙමනම් අපි මේ නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ විඥානීය මරණය නේද? කියන එක තමයි කල්පනා වෙන්නේ. ඒක සිතල බලුවහම ඉතින් තමයි බුදු හේතනවා මේ විඥානීය මරණය. ඕක තීරුම් ගන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ අර බෙල් ෂේප් කර්ව් එකේ මේක විඥානි තේරුම් ගන්න හොඳම දේ තමයි වතුර පහරක් කියන එක, ජල පහරක් කියන එක තේරුම් ගන්න. ඒකර කටිනියස් නිසා හිතාගන්න අමාරු නේද? මේක මෙහෙම ගිහිල්ලා රැල්ල විදිලා අනිත් පැත්තට තව එකක් හැදෙනවා. එතකොට මම හැදුවා නම් ඊට ඉස්සෙල්ලා මම මැරිලා තියෙනවා. යන්නේ මේ විදිහට තමයි ඒක තේරුම් ගන්න. 4-3 වේදනාවේ ජරා ධර්ම 4-4දී අපි නැවත ඉපදවීම කියන එක තියෙනවා. 4-6 වෙනකොට වේදනාවේ ව්‍යාධිය කියන එක සිද්ධ වෙනවා. ඒක වේදනාවේ ව්‍යාධිය අන්න ඒක අප්‍රියේ සම්පයෝගය. එතකොට ඒක අපි ලකුණු කරලා තිනවා පල්ලෙහැයි. ඒක තමයි වේදනාවේ ව්‍යාධිය කියන්නේ. ඊළඟට දැන් 4-6 කියන එක අපි බැලුවා. හැබැයි ඔය ටී ඉස්සෙල්ලා තියෙන 4-5 වෙන්න ඕනේ නේද? එතකොට 4-5 කියන එක අපි පෙන්නනවා ඊළඟ අපි 6 වෙනි ස්ලයිඩ් එකට ගියොත්. දැන් ඕගොල්ලෝ දන්නවා තයෝධම්ම සූත්‍රයේ කොටසක් මෙතන සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අත්තා කියලා ගත්තට පස්සේ අපි මෝහයට යනවා. 1.3 මෝහය කියලා අපි බලලා තිනවා ස්පෙෂල් එකේම අපි ඔබත් භාවිතා කරලා තියෙනවා. එතකොට මේ අත්තා කියලා ගත්තාම මේ පාර දිගේ ඇවිල්ලා බයාගති ඉතින් ව්‍යාධිය දක්වා වෙනවා. දැන් මේකට පැරලල් රේඛාවක් ඇන්දොත් අපි යන්නේ එළියම මේ අම්පිච්චන් අරබිල තම්පි දුක්ඛය. මේක හරියට නිකන් අර රෙදි දාන බෝල කූඩුව වගේ. බෝල කූඩුවක අපි එකක් අකුලන්න බෑ අනිත් එක උඩ එකත් ඇකිලෙනවා. එක විදිහට නෙතියෙන්නේ නේද? එතකොට අන්නේ වාගේ මේ අත්තා කියන එක මෙතන මෝහයට ආවනම් ඒ කියන්නේ ඒක මේ පැත්තට ඇකිලෙනකොට මෙතනත් මේ ව්‍යාධිය කියන එක යම් පිච්චන් නඩපති තම්පි දුක්ඛයට යනවා. එතකොට මේ අත්තා කියන ගුණය එහෙනම් මේක තුල තියෙනවා. එහෙනම් යම් පිච්චන් නඩපති තම්පි දුක්ඛය තුල අත්ත සංඥාව කියන එක ඇතුළත් වෙලා තියෙනවා කියන එක පේනවා. ඊළඟට අපි බලනවා 4-7 කියන එක. 4-7 කියන එක ක්‍රියේ විප්පයෝගී කියන එක. අර හත කිව්වහම නන්දිය මතකද? 7 වෙනි ස්ටෙප් එක 7 වෙනි කරනු නන්දිය කියන එක තියෙනවා. ඉතින් මෙයා මේ බබා වගේ රූපයකින් හිටියා. ඒ රූපයෙන් වෙන් වුණා. ඒ වගේ රූපයකින් ජීවත් වෙලා ඉන්න තියෙන කැමැත්ත කියන එක තමයි තියෙන්නේ. ඒකට හත නන්දිය කියන එක අමතක කරන්න එපා. 5-3 කියන එක ඇවිල්ලා ඒ සංඥාවේ ජරා ධර්මයේ කියන එක. ඒකට සංඥාව ජරා වුණා කියලා කියන්නේ එහෙමනම් අපි මොකක් හරි එකක් කලින්ගේ නිත්‍යයි කියලා ගත්ත එකක් තියෙනවා. ඒ සංඥාව වෙනස් වෙලා තියෙන්න ඕන. ඒ වෙනස් වීමක් තමයි මෙතන ඒකේ පේන්නේ. ඉතින් ඕක නම් ඉතින් ගැඹුරට පැහැදිලි කරන්න පුළුවන් අපි ඔය මෝනි මෙඩිටේෂන්ස් වල පෙන්නලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ රැල්ල ගත්තාම ඔන්න වෙරළ දිශාවට එනවා. බලන්න එක රැල්ලක් මෙහෙම පෙරළ වැටුණයින් පස්සේ ඒකේ තියෙනවා නේද හම්ප එකක් වගේ වතුර පාරක් නේද? ඊළඟට වැටෙන්නා වූ වතුර වැටෙන්නේ අර හම්පෙක වාගේ තියෙන එක එක්ක උඩට එහෙම නැත්නම් මේ හම්පෙකින් අනිත් පැත්තට දෙපැත්තට වැටෙනවා කියන එක තියෙනවා. දැන් බලන්න අර මේ විදුනා වූ රැල්ලේ එක කොටසක් යනවා මුහුදු වෙරළ දෙසට යන එකක් තියෙනවා, මුහුදු වෙරළෙන් පිටතට යන එකක් තියෙනවා. මුහුදු වෙරළෙන් අනිත් පැත්ත යන එකට මේක වැටුනොත් මොකද වෙන්නේ? අර උඩ හම්පෙක තාගේ ඒක යන්නේ අනිත් පැත්තට, නිසා මේ වතුර පාරත් අනිත් පැත්තට ඇදට යනවා. අන්නේ වගේ තමයි. එහෙනම් මේ මෝදු වෙරළ දිශාවට එන එක ඕගොල්ලෝ නිත්‍යයි කියලා ගත්තනම් ඒක බිඳෙනකොට ඕගලන්ට පේනවා බිඳිලා අනිත් පැත්තට යන නිත්‍යභාවය රිවර්ස් වෙලා වට පහක් යනකොට ඕක වෙනවා. පස්වෙනි රවුම 3 වෙනි ස්ටෙප් එක යනකොට ඉතින් අපි ඕක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒක රිවර්ස් වෙලා යනවා කියන එක තමයි මේකේ පේන්නේ. ඉතින් අනිත් එක අතර එහෙම එච්චර දුරට තේරෙන්නේ නැත්නම් එනකොට තේරෙනවා. ඉතින් 4-5-3 වෙන්නේ ඉස්සෙල්ලා 4-7ම වෙලා තියෙනවා. එතකොට අපිට එතින්දි පේනවා ඉතින් එහෙමනම් අපි අර ප්‍රියේ විප්‍රයෝගයේ මොකක් හරි එකක් මම නිත්‍යයි කියලා ගන්න අවස්ථාවේදී තිච් එක වෙනස් වෙලා තියෙන්න ඕනේ ඊට ඉස්සෙල්ලා. නිත්‍ය කියන එක වෙනස් වෙලා තමයි මට මේ සංඥාවේ ජරාව කියන එක එතන තියෙන්නේ. ප්‍රියෝදේ වෙනස් වුණා කියන එක. ඊළඟට 7-7 කියන එක උපායාසය. ඉතින් ඔබට මතක් වෙන්න ඕනේ අර ක්‍රෝධෝපායාසය කියන එක. මැරිච්ච මනුස්සයට දැඩි වෙහසක් තියෙනවා. එතකොට ඔය උපායාසය කියන එක මතක දර ස්පර්ශාහාරයයි මනෝ සංචේතනාහාරයයි අතරට වෙන්න තමයි අපි ඔබ ලකුණු කරන්නේ කියන එකක් තියෙනවා. ඉතින් අපි මොන ආකාරයක ජීවත් වෙන්න හිටියත් පොතලී සූත්‍රයේ මතකද පළතුරු ගෙඩියක් කාලා ඉන්නේ කියලා හිතුවා යට ඉන්න හම්බ වෙන්නේ නැහැ නේද? අර තා පල්ලෙහැන් එක්කෙනෙක් කියලා මරන ව්‍යාධිය. ව්‍යාධිය කියන එක එතන තියෙනවා. එතකොට මේ කාරණා ටික එහෙමනම් මෙතන මේ පස්සේ ස්ලයිඩ් එක මේක ස්කිප් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේකේ කිනකොටම මේ ඔගොල්ලෝ ලියාගන්න නැත්නම් ඉතින් ලියාගන්නත් වටිනවා. මේ හතර දෙක කියන එතන එතන අපි කතා කරන්නේ මේ විඥානේ නිත්‍යභාවය. ඒක තමයි මරණය කියලා කියන්නේ. ඊළඟට අපිට ආපහු එනවා හතරේ තුන කියලා කිව්වහම වේදනාවේ ජරා කියන එක. ආපහු එනවා අපිට හතරේ හතර යන සංස්කාරී නිත්‍යභාවය තමයි ජාති කියන එක ඇතුළේ. ආපහු අපිට එනවා මෙතන මේ හතර පහ කියන එක ගත්තාම අත්තායයි කියලා ගැනීම කියන එක මෙතන තියෙනවා. හතරේ හය කියන එක ගත්තාම වේදනාවේ ව්‍යාධි. ඒ කියන්නේ සංකල්පයන් කියන ඒවා බිඳුනා කියන එක. මෙතන තියෙනවා දිට්ඨිය බිඳලා නේද? ඊළඟට මෙතෙන්දි ගත්තාම වේදනාවේ ව්‍යාධි සංකල්පයේ මිදී. වේදනාවේ ජරාවනි මෙතන තියෙන වේදනාවේ යම් කිසි දෙයක් ජරා වුණා කියන්නේ දිට්ඨිය බිඳලා. එතකොට මෙතන 6 නම්බර් 6 කියන එකට එන්නේ නිතරම ස්ටෙප්ස් එකට ඒ සංකල්පයේ මිදීම. දිට්ඨිය මිදීමයි සංකල්පයේ මිදීම. එතකොට මෙතන වේදනාවේ ව්‍යාධි. ඊළඟට මෙතනින් එනවා අපිට 5 3 ජරාව කියන එක. ඒක ඇවිල්ලා සංඥාවේ ජරාව. එහෙමනම් අපිට පේනවා මේ නිත්‍යයි කියලා ගත්ත සංඥාව වෙනස් වෙලා තියෙනවා කියන එක. 4 7 කියන එක ගත්තාම අන්න තමන්ට එනවා අර බබා වගේ රූපයකින් වෙන් වුණා. ඒ වගේ රූපයකින් වෙන්න ඉන්න තියෙන කැමැත්ත. එතන 7 කිව්වහම නන්දිය. මලාට පස්සේ ඉපදීමට තියෙන කැමැත්ත. එතකොට මෙතෙන් ලකුණු වෙන්න ඕනේ අර මරණ මනුස්සයාට දැඩි වෙහසක් තියෙනවා කියන එක. ඉතින් මේ භාවනාවේදී මෙතන මේකේ භාවනාවක් තියෙනවා. මේක තේරුම් ගන්න නැතුව ඉස්සරහට ගියාට එච්චර වැඩක් වෙන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ දන් කාරණාව තේරුම් ගන්න ඕනේ මේ හතර දෙක කියන එක. ඒ හතර දෙක කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපිට මෙතන මේ වේදනාවේ ජරාව කියන එක තියෙන. මොකක් හරි එකක් ජරාවට පත් වුනහම අපි හොඳ එකක් හදනවා. එතකොට මේ හදන්නේ හතර හතර වෙනකොට අපි ජාතිය කියන එක ඇති කරනවා. එහෙනම් බෙල් ෂේප් කර්ව් එකේ අර අලුත් එකක් නැංගුවා. එහෙමනම් ඒක ඉස්සෙල්ලමම මැරිලා තියෙන්න ඕනේ. විඥාන ධාරාව. ඒක මලේ කොතනද හතර දෙක. මොකද අර පළවෙනි බෙල් ෂේප් කර්ව් එකේ ABC ගුවම් රවුම් තුනයි. හතරේ හතර දිහ හදුවනම් මැද්දේදී මැරිලා තියෙනවා. ඉතින් එතනේ කල්පනා කරනවා මේ අපි මේ නිත්‍යයි කියලා අරන් තියෙන මේ විඥානේ මේ මරණය නේද? මැරිච්ච එක තමයි නිත්‍යයි කියලා අරන් තියෙන. ඒකට අපි මොනතරම් මෝඩද කියලා නැගී වාක්‍ය කපත්තකින් ඇති වෙනවා. අනිත් අතට ගත්තාම මේ පහ තුන විශේෂයි. මෙතන මේ සංඥාවේ ජරාව කියන එක. එතකොට සංඥාවයි සංඥාව නිසා මම පවතිනවා කියන දිට්ඨිය බෙදිලා. ඉතින් මේක අර නිත්‍යයි කියන ගත්ත අර මුහුදු වැරලි රැල්ල නම් ගිහිල්ලා අනිත් පැත්තට ආපහු හැරිලා එනවා. රිවර්ස් වෙලා යනවා. එන අර නිත්‍ය කතාවක් නේ. එතකොට අපි මේක මේ කාරණා දෙකවත් අඩු ගානේ 4 2 5 3 පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න ඕනේ මේකේ. ඒ මේ ධර්මයේ තේරුම් යනවා. එවනම් අපි බලමු ආපහු 6 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. මේ 6 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ ඒ ආශ්‍රයනොයි මේ රවුණුයි අතර සම්බන්ධතාවය කියන එක. එතකොට මෙතන අපිට පේනවා කාමාශ්‍රය කියන එක 4 4න් පස්සේ ඇති වෙනවා. එතකොට ඒ කාමාශ්‍රය කියලා කියන්නේ සුඛයයි කියලා ගත්තට පස්සේ පසු සංඥාව. එවනම් සුඛය කියන එක පරාමාස වෙන්න ඕනේ. බලන්න 4 4 තමයි ජාතියත් ආපහු. 4 3 නැති වුණා 4 2 නැති වුණා 4 4 අපි ආපහු උත්පත්තියක් කියන එක ඇති කරගත්තා කියන එක තියෙනවා. එතකොට අර සුඛය මතකද ඉස්සෙල්ලා බලපු ඩයග්‍රෑම් වල. තුන්වෙනි රවුම සුඛය එක පරාමාස වුණා 4 4 කියන එක. භවාශ්‍රය කියන එක ඇති වෙන්නේ අත්තා උත් කියලා ගත්තට පස්සේ. එතකොට එහෙමනම් මේක පස්වෙනි රවුමෙන් පස්සේ තමයි ඒක ඇති වෙන්නේ. එතකොට අරක පරාමාස වුණා ඊට පස්සේ අත්තා කියන එක ඇති වුණාම ඒක ඇති. ඊළඟට අටවෙනි රවුමේදී අපිට පේනවා ඔය ඒ දිට්ඨි ආශ්‍රය කියන එක අපිට ඇති වෙනවා කියලා. අටවෙනි රවුමෙන් පස්සේ. ඉතින් උතන කෙනෙකුට එකපාරටම හිතෙනවා මේ හත්වෙනි රවුමේදීම මේක වෙනවා නේද කියන එක. මොකද මේ ධම්ම මච්චරියේ මේ පවත්තන්නා වූ කියන ස්වභාවය ආවා. නමුත් ඒක ඒ විදිහට හරියන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඩිග්‍රී එකක් එහෙම පාස් කරලා ගිහිල්ලා කියන්න පුළුවන් ඔෆිස් එකක දැනකට මට මේ ඔක්කොම පුළුවන් කියලා වැඩ කරන්න. එහෙම යා ඒක කිව්ව පළියට අක හරියන්නේ නැහැ. එතන ඉන්න අය ඉන්ටර්වියු කරලා බලනවා මෙයාට මේ දක්ෂතාවය තියෙනවද කියලා. ඒතර ධම්මපච්චරී තිබුණාට හරියන්නේ නැහැ. අර එයාගේ සංස්කාරයන්ට අගයක් දෙන්න ඕනේ ආයතනේ. ඒ ආයතනෙන් අගයක් දෙනවා නම් විතරයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි අටවෙනි රෝමයෙන් පස්සේ තමයි මේක සිද්ධ වෙන්නේ කියන එක තියෙනවා. ඊට පස්සේ ඔය 10වෙනි රෝමයෙන් පස්සේ අපිට පේනවා මේ අවිද්‍යා ආශ්‍රය කියන එක ඇති වෙනවා. ඉතින් මේ අවස්ථාවක් තමයි මම කියන්නේ බොහොම සියුම් අවස්ථාවක් මෙතන තියෙනවා. අර A B කියලා බෙල් ෂේප් කර්ව් එකේ අපි පෙන්වනවානේ. ඒ දෙක බොහොම ආසන්න වෙන්න පුළුවන්. A B එක යන්න පුළුවන්. මේ A එක යන්න පුළුවන් B එක කිට්ටුවට. අවදාවත් මේක දෙක සමාන වෙන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේදීත් අර විඥාන ධාරාව ගන්න. ඒක තමයි මම කිව්වේ අර සෙකන්ඩ් ඔපිනියන් එක භාවිතා කරනවා කියලා අර ෂර්ට් එකක් ගන්න ගිය වෙලාවේදී. ඉතින් ඒක බොහොම සියුම් අවස්ථාවක්. එතකොට එහෙනම් අපි මේ ආශ්‍රවයි මේ රවුම් ටිකයි අතර සම්බන්ධතාවය බැලුවා. එහෙනම් අපි හත්වෙනි ස්ලයිඩ් මේ හත්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට දන්නා වූ ධර්මයක් තමයි මේක තියෙන්නේ. මේක පෙන්නනවා අර ආශ්‍රය නොවි ඒ ආශ්‍රයන් අතර සම්බන්ධතාවය. අර දිට්ටි ආශ්‍රය තියෙනවා නම් අපිට අවිද්‍යා ආශ්‍රය තියෙනවා, අවිද්‍යා ආශ්‍රය තියෙනවා, දිට්ටි ආශ්‍රය. දැන් රතු පාට ඇරෝ එක දෙපැත්තට යනවා. ඊළඟට ආපහු පේනවා මේ අවිද්‍යා ආශ්‍රය තියෙනවා නම් කාම ආශ්‍රය තියෙනවා, කාම ආශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය තියෙනවා. කොළ පාට ඇරෝ එක පැත්තකට විතරයි යන්නේ. දිට්ටි ආශ්‍රය තියෙනවා නම් කාම ආශ්‍රය තියෙනවා. ආපහු පේනවා භව ආශ්‍රය තියෙන වෙනම භව ආශ්‍රය තියෙනවා නම් අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා කියලා. එතකොට දැන් අර රවුමේ ආශ්‍රය වෙන ওই විදියට සම්බන්ධ වෙනවා. එවනම් අපි 8 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. 8 වෙනි ස්ලයිඩ් එකේ අපි වෙන්නන්නේ ඔය අපි දන්න ඔය කාමච්ඡන්දයේ කියන එක. මතකදර ඒරියාස් දෙකක් සංසඳලා බලමු. ඒ දෙක සරසංකප්පයයි. ඒ දැන් තියෙනා වගේයි සංසඳලා බලලා. එතකොට ඒකේ කාමච්ඡන්දය කියලා කියන්නේ අර ගැප් එකක් ඇති වුණා. මං කලින් ආපු එකේ වේදනාවයි දැන් වේදනාවයි. එතකොට මට අර කලින් වේදනාව නැත්තම් මට දෝමනස්සේ මේක ෆික්ස් කරන්න පුළුවන් කියලා හිතලා විඥාණය බැස ගන්න සලස්සනවා. එතකොට ඔය ඒරියා 1 and 2 එකේ වෙනස් වෙන්නේ එහෙමනම් ඒරියා 2 වලට මොකක් හරි දෙයක් එකතු වෙලා තියෙනවනේ. මොනවද එකතු වෙලා තියෙන්නේ? එකක් තමයි ඔන්නේ ජරාව කියන එක. ජරාවට යා. ඊළඟට ආපහු එකතු වෙලා තියෙනවා ගති ලක්ෂණයන් කියන ඒවා. එතකොට ඔය ගති ලක්ෂණයන් කියන ඒවා දැන් ජරාවට යනවා කියන එක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒක වෙනවම නේද? එතකොට ගති ලක්ෂණයන් කියන ඒවා මොනවද ඇති වෙලා තියෙන්නේ? ගති ලක්ෂණයන් කියලා ඇති වෙලා තියෙන්නේ මේ අනුසය වූ ධර්මයන්. අනුසය වූ ධර්මයන්. අනුසය ධර්මයන් කොහොමද ඇති වෙන්නේ? ආශ්‍රයයන් නිසා. ඒතර ඕගලන්ට මෙතන පේනවා මේ සම්බන්ධතාවය මොනවද මේ ආශ්‍රයයන් කියලා කියන්නේ. සුඛය කියන එකේ පසු සංඥාව කාම ආශ්‍රය. අත්තා කියන එකේ පසු සංඥාව භව ආශ්‍රය. නිත්‍යා කියන එකේ පසු සංඥාව දිට්ඨි ආශ්‍රය. ඔය විදිහට ආපව අවිද්‍ය ආශ්‍රය කියලා කියන්නේ තත්තා කියන එකේ පසු සංඥාව හැබැයි ඉදන් සත්‍යේ අනුමත කළාට පස්සේ. දැන් මෙතන මේ චේතනාවන් කියන ඒවා එක ඇතුණාට පස්සේ මේ දකුණු පැත්තේ යම් කිසි ධර්මයක් තියෙනවාද? ඒක වම් පැත්තට එනවා කියන එක තියෙනවා. දැන් මොකද වෙන්නේ වම් පැත්තට ආවන? මෙහාට ගිය ධර්මය දැන් මෙහාට එනවා කියන්නේ මේ කාම ආශ්‍රයයට එහෙනම් අපි යමක් එකතු කරනවා. මොනවද එකතු කරන්නේ? මේ දිට්ඨි ආශ්‍රෝ අවිද්‍යා ආශ්‍රෝලි මේ පැත්තට එකතු කරනවා කියන එක තියෙනවා. මොනවද නිසාද? මේ තණ්හාව නිසාම තමයි මේ එකතු වීම කියන එක සිද්ධ වෙන්නේ. එන්නේ ඉතින් තණ්හාවෙන් අපි එකතු කරන එක නේ කරන්නේ, පුළුවන් තරම් එකතු කරනවා. එහෙනම් ඉතින් ආශ්‍රයනොත් ඔය විදිහට පේනවා. එන්නේ එන්නෝ වැඩි වෙනවා. ඒ වෙනනම් අපි 9 වෙනි ස්ලයිඩ් එකට ගිහින් බලමු. මේ 9 වෙනි ස්ලයිඩ් එකේ තමයි ඉතින් මේ සබ්බාශ්‍රෝ භාවනා කියලා මේකේ දීලාමත් තියෙනවා. ඉතින් අපි ඉගෙනගෙන තියෙන උගත් භාවනාවල මේක ධර්මයෙන් දැනගන්න ඉස්සෙල්ලා මේ කුසිතකම කියන එක ඇති නොවෙන්න විරියවල් තුනක් භාවිතා කරන්න ඕනේ කියලා අපි ඉගෙන ගත්තා. පළවෙනියම කිව්වා මේ රූපේ ස්පර්ශ නොවෙන්න විරියක් ඕනේ කියන එක. ඒක තමයි පළවෙනි කාරණා. ඊළඟට කිව්වා සංඥාව මගේ නොවෙන්න විරියක් භාවිත කරන්න. නැවතත් කිව්වා මේක සංස්කාර මගේ නොවෙන්න විරියක් කියන එක භාවිත කරන්න ඕනේ කියන එක. එතකොට ඕගොල්ලෝ දන්නවා අර මේකේ මේ කාමච්ඡන්දය කියන එක එහෙම ලකුණු කරන්නේ මෙන්න මෙතන නේද? කබලින්කාර ආහාරයේ ඉද්දි ලෝකයේ මෙතන තමයි කාමච්ඡන්දය කියන එක ලකුණු කරන්නේ. එතකොට මේක දික් කළාට පස්සේ අපි යන්නේ මොකෝයි එකටද? කෙලින්ම යන්නේ ජරාව කියන එකට. ඩයග්‍රෑම් එකේ අපි දැකලා තියෙනවා කලින් ජරාවට කියන එක. ඉතින් අපි දන්නවා ඒරියා 1 ඒරියා 2 කියන ඒවා එක දෙක සම්බන්ධ වෙන්නේ නැතුව. ඒ සයිට් ත්‍රී වල තියෙන අපිට මේ කාමච්ඡන්දේ කියන එක ඇති වෙලා තියෙනවා. කාමච්ඡන්දේ කියලා කියන්නේ මේ ඒ ජරා ධර්මයට තිබෙනා වූ කැමැත්ත. ඒක අර අපේ සයිට් ත්‍රී වල තිබුණා නේද ඒකේ. මෙතන මේ ජරාව කියන එක කෙලින්ම ඇවිල්ලා තියෙන මේ කාමච්ඡන්දේ කියලා කියන්නේ මේ ජරාවට තිබෙනා වූ කැමැත්ත. මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන මේ නිත්‍ය කතාව නේද. එතකොට ඒ ජරා ධර්මයට අපි කැමති වෙනවා නම් අනිවාර්යයෙන්ම අපි ව්‍යාධියේ මරණයටයි කැමති වෙන්න ඕනේ. ඒ කියන්නේ අර පදුට්ට මන සංකප්පේ පොඩක් ගලාගෙන ගියා. ගලාගෙන ගිය නිසා ඒක දික් කරාම ඉතින් නිත්‍ය කතාව ආව දික් කරාම ආව ජරාවට. ඉතින් අපි මේ ජරාවට තමයි අපි කැමති වෙලා තියෙන්නේ. ඉතින් මේකට කැමති වුණා කියන්නේ අනිවාර්යයෙන්ම ව්‍යාධියේ මරණයට අපි කැමති වෙනවා. එහෙනම් අපි කොයිතරම් මෝඩද කියලා වෙනවා නේද? ජරාවට කැමති වුණා කියන්නේ ව්‍යාධි මරණයට කැමති වෙනවා කියන්නේ මිනිස්සේ. ව්‍යාධියට තමන් හදන්නා වූ එකම ඒකම නැති වෙලා යනවා. ඒකට කැමති වෙනවා. එතකොට එහෙමනම් අපි පළවෙනි මෙරිය අපි භාවිතා කරන්නේ මේ රූපය කියන එක මගේ නෝන්ද. එයි. මම මේ රූපය ගත්තා නම් එහෙනම් මම මලකඩ කාපු යකඩණියක් ගන්න. ජරාවට මම කැමති වුණා එහෙනම් ව්‍යාධි මරණයට මම කැමති නැහැ. පළවෙනි විරිය ඔන්න නොවෙන්න. රූපය කියන එක ගන්නෙ නැති වෙන්න තමයි මේ විරිය භාවිත කරන්නේ. දැන් අපිට ප්‍රශ්නයක් එනවා. ඇයි මෙහෙම ධර්මයේ දැනගෙන මේ ජරාවෙනවයි කියලා දැනගෙන මලකඩ කන යකඩණියක් කියලා දැනගෙන අසූචි ගොඩක් කියලා දැනගෙන ඇයි අපි මේක ගන්නෙ? මොකක් නිසාද ඒක සිද්ධ වෙන්නේ? අන්න ඒක තමයි මේ ඊළඟට පෙන්නන්නේ. දැන් මෙතන පෙන්නනවා ඕගොල්ලන්ට මේ සුඛය කියන එක පරාමාසගත වෙන්නේ. පරාමාසගත වුණාට පස්සේ අපි අත්තා කියලා ගන්න. ඉතින් මේක ඇඟිල්ල දික් කරාම දිට්ඨිය අනුසයෙන් අන්න ආපව රූපයට ඇඟිල්ල දික් කරනවා. අන්න මේ ජරාව මේවනේ ජරාව. අන්න ඒක ගන්න. කබලින්කාර ආහාරයේ තිරපු මලකඩ කාපු යකඩැනි කිනේවා ගන්නවා කියන්නේ. එහෙමනම් මේක ගන්නී කියලා අපිට පුෂ් කරන්නේ කවුද? මෙන්න මේ අත්තා. අත්තා කියන එක තමයි කරන්නේ. එතකොට දැන් අපි දන්නවා මේ අත්තා කියලා ගත්තේ මේ වේදනාව පරාමාස වෙලා. එතකොට මේ වේදනාව අපි දන්නවා 43 වෙනකොට ජරාවටපත් වුණා. දිට්ඨිය විදිලා. නේද? වේදනාවයි වේදනාව නිසා මම පවතිනවා කියන දේ. නේද? එහෙමනම් අපිට පේනවා මේ දෙවිනි වර අපි කැමති වෙලා තියෙන්නේ මොකද්ද? වේදනාවේ ජරාවට. මුලින්ම මලකඩ කාපු යකඩ ඇනීට කැමති වුණා. ජරාවයි කියන එක. දැන් දෙවිනි පාර අපි කැමති වෙලා තියෙනවා මේ වේදනාවේ ජරාවට. වේදනාවේ ජරාවට අපි දැනගෙන හිටියේ, අපි හිතාගෙන හිටියේ සුඛයි කියලා. නමුත් ඇත්තම කියනවනම් ජරාවටපත් වෙච්ච වේදනාව. එතකොට අන්න ඒක තමයි මේ රූපේ මගේ කියලා ගන්න උදව් උපකාර කරලා තියෙන්නේ. හරි බුදුමයි නේ. ජරාවෙනේ මලකඩ ගන්න යකඩේනේ ගන්න මේ ජරාවටපත් වෙච්ච වේදනාවක නිසා ඇති වුණු අත්තා කියන්නේ. එහෙමනම් මේ දෙවිනි විරිය අපි භාවිත කරන්නේ අත්ත සංඥාව මගේ නොවෙන්න. අත්තා කියලා ගන්නා වේද මගේ නොවෙන්න. එහෙමනම් අපි ඊළඟට බලමු 10 වෙනි ස්ලයිඩ් එකට ගිහින්. එතකොට මේ 10 වෙනි සයිඩ් එකේ අපි පෙන්නන්නේ අපි දන්නවා අපි ඉස්සෙල්ලත් බැලුවා ඒරියා 1 වලින් ඒරියා 6 කියන එක හැදෙනවා. ඒරියා 6 එකනේ මෙතන තියෙන්නේ නේද? පරාමාස කාය ග්‍රන්ථේ ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථේ මොහගතිය. ඉතින් ඒකෙන් දැක්කිනවා ඒරියා එක තමයි ඒරියා 6 කියලා අපි කියන්නේ. ඉතින් අපි දන්නවා මෙතන මේ විඥාන පත්‍ය නාම රූපං කියලා මේ පැත්තෙන් අර නාම රූප මතකද පදුට්ට මන සංකප්පය අපිට තල්ලු කරලා මේකට ඉදන් සත්‍ය කියන එකට ආවා. දැන් ඔය ඒ කියන්නේ මතකද මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානේ පැවැත්ම. අර මොකක් හරි රූපයක් ඒක දැත්තාම ඒක නිසා අභිජ්ජා කියන එක වුණා. නාමකාය පටික සම්පස්සාගේ මේ තල්ලු කළා. ඉදාම සත්‍යාව නිවේස කාය ග්‍රන්ථෙට. ඉතින් ඕක ඉතාලම කුඩා වූ වගයක්. අර කියන්නේ වතුර පාරක් එනවා. ඒකට මොකක්වත් සම්බන්ධ වෙන්නේ නැත්තම් ඕක නිකන් අවුටොම් වේලිලා නැති වෙලා යනවා. තවත් වතුර පාරක් එනවා. අන්න පාරවල් දෙක එකහු වුණා. අන්න ඉතින් මේක තමයි මේ පෙන්නන්නේ මේ නම්බර් 5 ලයින් 5 එකේ දාලා තියෙන්නේ. ඒ මෙතන මේක දිගේ ගලාගෙන ඉන්නේ මොකද්ද? ජරාවන රූපය නිසා ඇති වුණු ඒ සංඥා ආගය. එතන ලියාගන්න නැති කෙනෙකුට ඕනනම් ලියා ගන්න පුළුවන්. මේ නම්බර් 5 එකේ ඉන්නේ ජරාවන රූපය නිසා ඇතිවන සංඥා ආගය. එතකොට ඒ ආගය ඔන්න පරිදේවේ දක්වා ගමන් කිරීමක් කියන එක තියෙනවා. දැන් ඒ ආගය අපි කිව්ව බොහොම දුර්වලයි. ඉතින් ඒක තල්ලු කිරීම කියන එක ඔයගලන්ට පේනවා මෙතන මේ උද්දච්චය කියන එක ලකුණු කරලා තියෙනවා. එතකොට මේ උද්දච්චය මගින් තමයි ඒක පවත්තන්න. දැන් මේකට තව වතුර පාරක් ඔන්න එක්කව වෙනවා. ඒක තමයි මේ ලයින් 6. ඒකට මෙතන කෙනෙකුට ඕනනම් ලියා ගන්න පුළුවන්. මිච්ඡා දිට්ඨිය මගින් ඇති වුණු උද්දච්ච මාන අගය. ඒ කියන්නේ අර බොනට් එකට පොඩ්ඩක් තට්ටුවක් දැම්මා, කාර් එක ස්ටාර්ට් වුණා. දැන් හරිනේ වැඩ කරනවා. පපු යාමාරුවක් තිබුණා, කවුරු හරි කෙනෙක් එක්ක පැනඩෝල් එකක් හරි පොඩ්ඩක් දුන්නා. දැන් ඉතින් පොඩ්ඩක් වැඩ කරනවා. ඉතින් දුවනවා කියන අර්ථය තියෙනවා නේද? එතකොට ඒ වගේ ඉතින් දැන් ඉතින් හරි දැන් මං ඉන්නවා කියන අර්ථයට තමන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ යගේ පවත්වීම කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන අගයන් දෙකයි. දැන් වතුරු පාරවල චුටි තුනියට ආපු වතුරු පාරට තවත් එකක් ඉතුරු එකතු වෙනවා. දැන් ඉතින් මේ අගේ මේ බයාගති දක්වා ගමන් කරන්න උදව් උපකාර වෙන්නේ මේ පරාමාසයේ ඉඳන් ඉන්නා වූ එක. ඒක අපි දාලා තියෙනවා ලයින් 6 7 කියලා නේද? එතකොට ඒව මොනවද? පෙර පරාමාසූ ධර්මියෝ. මේ පරාමාසයට ඇතුළු වෙලා තියෙන ධර්මය මොනවද? සුඛයි කියලා අපි වරදවා වටහා ගත්ත ධර්මයම තමයි එතනින් එන්නේ. එතකොට මේ විදිහට ඇති වුණා නම් දැන් ඉතින් ওই සංස්කාර කියන තැන මෙතන ඉඳන් මෙතන සංස්කාර නිමි පරිදේව සංස්කාර සංස්කාරින්ද බයගති දක්වා මේ ලයින් 8 එක සිද්ධ වෙනවා කියන එක සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ මේ එකලොස් වෙනි රාවකට පස්සේ වට 11ක් ගිහිල්ලා තමයි මෙතන තියෙන්නේ. අන්න එහෙම වෙලා ඉතින් මෙතන මේ සංස්කාර නිසා අත්තා දැන් මේවා නිසා මම පවතිනවා කියලා තියෙනවා. ඉතින් ඒකට කාරණා තුනකින් එකතු වෙලා තියෙනවා. අර සංඥාගයයි උද්දච්චයෙන් ඉන්න මිච්ඡාදිට්ඨිකාගයයි ඒ වගේම මෙතන මේ පෙරපරාමාසු සුඛයන් කියනවා. එතකොට ඉතින් එතන ප්‍රශ්නේ බොහොම ගැඹුරු වෙලා තියෙනවා නේද? තුන් පැත්තකින් ආවයන් පස්සේ හිතා ගන්න තමයි. එතකොට දැන් ඔය අපි ඉස්සෙල්ලා කිව්වම් රූපේ ජරාවන් මලකට කාපු යකඩ ඇණියක් වගේ අසූචි ගොඩක් වගේ. ඒක භාවනා කරන මනුස්සයා උදේට භාවනා කරනවා මෙහෙමයි කියලා පාර යනකොට එක පාටම මේක හොඳයි කියලා ගන්න. ඒක ගන්නෙ මොකද? අර අත්තා. අපි ඉගෙන ගත්තා අත්තා නිසා තමයි මේක අපි ගන්නෙ. අත්තා විසින් කියන ඕක ගන්නෙ කියලා. නැත්තම් ඉතින් මේ අත්තාව පවත්න්න බෑ. එතකොට මේ අත්තා කියන එක ගන්නෙ මොකක් නිසාද? මෙන්න මේ සංස්කාර නිසා ඇතිවන අත්තා ස්වභාවය. ඒ එතකොට එහෙම නම් අපිට මේක වැලට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙතන සංස්කාර නිසා අත්තා කියන එක ආව නම් ඒක නිසා අපිට අපි දන්නවා මෙතනින් ඇති වෙන්න අත්තා කියන එක නේද? ඒ අත්තා කියන ගැනීම කියන එක සිද්ධ වෙනවා. මේ අත්තා විසින් කියනවා අන්න ජරා වෙන රූපේ කමක් නැහැ ඒක ගන්න. මලකට කෑවට කමක් නැහැ ඔබ ගන්න කියලා කියනවා. එතකොට එහෙමනම් මේ තුන්වෙනි විරිය කියන එක අපි භාවිතා කරන්නේ මෙන්න මේ තියෙන ඔය සංස්කාරයන් කියනවා මගේ නොවෙන්න. සංස්කාර නිසා අත්තා නොවෙන්න. ඉතින් දැන් අපිට හොඳට පේනවා මේ රාතන් වහන්සේ මොකද්ද කිව්වේ? රූපය මගේ නොවෙන්න, සංඥා මගේ නොවෙන්න, සංස්කාර මගේ නොවෙන්න කියලා කිව්වේ. මෙන්න මේ අර්ථය. මේ තුන් දෙනා විසින් මේ කරන්නා වූ දේ තමයි මේ කියන්නේ. එතකොට අපි එමුනම් 11 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි දන්නවා මේ ඒරියා 4 වලදී මේක මේ ඇඳලා තියෙනවා මේ සුඛය කියන එක මේ පරාමාසය කියන එකට ඇතුළු වුණා. ඊට පස්සේ එකෙන් අත්තා කියන එක ඇතුළලා තියෙනවා. එතකොට දැන් මේක දික් කරයින් පස්සේ මොකද වෙන්නේ? මේක දිගේ යන්නේ මොකද්ද? මේ දික්ටි අනුසය. මේක සුඛයි අත්තා ඒක නිසා ඇතිවෙන දික්ටි කතාවක් තියෙනවා. දැන් එයා ඒක දික් කරාම අපි පෙන්නට මේ රූපයට ඇඟිල්ල දික් කළා කියන්නේ මොකද්ද? මේක සුඛයි කියලා කියන්නේ. මේ සුඛයම නෙමෙයි පවරන්නේ නේද? රූපය තිබුණේ නැහැ සුඛයි කියලා කතාව. ඒක තිබුණේ සුබ බියුටි කියන කතාවක්. මලකට ගෑවට ඒක තීරුම් ගත්තේ නැහැ සුබයි කියන කතාවක් තිබුණේ. දැන් එහෙමනම් අපිට මෙතන පේනවා මේ රූපකාය අධිවචන සම්පස්සේ මේ රූපේට නැති දෙයක් අපි පවරනවා. දැන් තව උදාහරණයකට ගන්නකො දැන් අපේ ඇඟ මල මුත්‍රා අසුචි ගොඩක් නේද? බුදුහාමුදුරන්ගේ ඇඟත් මල මුත්‍රා අසුචි ගොඩක් නේද? නමුත් අපි බුදුහාමුදුරුවෝ කියලා මං කිව්වේ අර බුල්ඩෝසරක යවන්නයි කියලා කිව්වහම මිනිස්සුන්ට යවා ගන්න බැරි වෙනවා. මොකද නාම කොටස විසින් අරක පවරලා තියෙනවා. එන්නේ ඒක නිසා මේක සුඛයි කියන අර්ථය වෙනාගයක් දීලා තියෙනවා. ඒතකොට මේ විදිහට මේ රූපකාය අධිවචනේ බුදු හාමුදුරුවෝ. හැබැයි මලකට ගාමු යකඩ එනී කියන එක එතනක් තියෙනවා. අපි කොයි වෙලාවකවත් එහෙම හිතන්නේ නැහැ බුදු හාමුදුරුවෝ ගැන හිතනකොට නේද? පේනවද? අර කෑල්ල උඩට ඇවිල්ලා. ඒකයි තියෙන්නේ. ඉතින් බුදු හාමුදුරුවෝ නම් පෙන්වනවා අර කොසල රජුගේ මහරජ මේ කුණු කායට මොන සාත්තුවක්ද කිව්වා. අර ඉබේම වැන්දානේ. මම දිනකොට බුදු හාමුදුරුවෝ පෙන්වනවා මේක මේ කුණු කායක්. මගේ තියෙන්නේත් ওই ජරාවම තමයි කියන එක තමයි පෙන්වන්නේ. එතකොට දැන් අපිට ඒරියා 4 වලදී ඒ අපිට පේනවා කොයි ආකාරයකද මේ ඒ ජරා ධර්මී මගේ කියලා ගත්තා, ඒ වරදවා වටහා ගත්තා කියන එක. ඒතකොට මේ වගේම ඒරියා 6 වල මේ සංස්කාර නිසා ධර්මී ගැලීම කියන එකත් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. ඒ ඒරියා 6 වල ඒ ධර්මීය ගැලීම කියන එක ඒ තුන් ආකාරයකට සිද්ධ වෙනවා. ඒක තමයි මේක ලියලා තියෙන්නේ. ඉතින් ඔබ බොහොම පහසුවෙන් අර ඩයග්‍රෑම් එකත් එක්කම බලුවා නම් ඒකේ පළවෙනියෙන්ම ඔයගලන්ට පේනවා මෙතන අපි ලිව්වා මේ මිච්ඡා දිට්ඨික නිසා එතන උද්දච්ච බානාගේ එනවා කියලා. එතකොට මෙන්න මේක නිසා මේක කාමරා ලංසේ බාර වෙන්නේ නේද? එතකොට මේක නිසා විඥාන ධාරාවේ ගැලීමක් කියන එක සිද්ධ වෙනවා. ඊළඟට බලන්න මෙතෙන්ට ආවහම මතකද? මෙතන තියෙනවා අවිද්‍යාශ්‍රව, මෙතන මේ පැත්තට යනවා කාමාශ්‍රව. එහෙමනම් අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාම ආශ්‍රයට යනවා. මතකද අර H කියන එක අපි එහෙම ලකුණු කරේ H1 එක බිඳුව වෙන අවස්ථාව නේද? ඒක අවිද්‍යා ආශ්‍රයෙන් කාම ආශ්‍රයට මේ පැත්තට යෑම කියන එක තියෙනවා. ඒක දෙවෙනි ක්‍රමයට ගමන් කිරීමක් කියන එක තියෙනවා. එතකොට ඒක එහෙම ගියා නම් මොකද වෙන්නේ? කාම ආශ්‍රයක පැත්තට ආව නම් මේ පැත්තේ කාම ආශ්‍රයෙන් මතකද සංකප්ප පාර. ඒ සංකප්ප පාරෙන් අපි එනවා වේදනාව කරා ගමන් කරනවා. අර 150යි පාර නේද? ඊළඟට අපිට ආපහු පේනවා මෙන්න මෙල්ලා 8 line 8 එක කියන්නේ මේක හරියට මෙන්න මේ කැලල විතරයි අකල්පනා කරන්න තියෙන්නේ. ධාරාව ගලන්නේ කොහොමද? එකක් 6 අනිත් එක අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට ඊට පස්සේ line 8 එක කියන්නේ. 8 එක වෙනකොට ඔක්කොම එකහම වෙලා ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන මේ බයාගති දක්වා ගමන් කිරීම කියන එක තියෙනවා. ඉතින් මෙතෙන්ට ආව නම් එහෙනම් අර 140 පාර දිට්ඨියංශේ පාර නේද? අන්න ඒක කියන එක සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ වෙලාව වෙනකොට ඕගලන්ට පේනවා ඒ අවස්ථාව වෙනකොට දැන් අපි අවිද්‍යා ආශ්‍රයේ රහු මටින් පස්සේ අවිද්‍යා ආශ්‍රය මෙතන දිට්ඨි ආශ්‍රයට එනවා. දිට්ඨි ආශ්‍රයට ආව නම් අපි දිට්ඨි සංඤාපෝ සංඥාව අල්ලගෙන ඉන්නවා. පහේ තුන කිව්වේ මොකද්ද? සංඥාවේ ජරාව. ඕක අල්ලගෙන නේද මේ දැන් කරපුවන්නේ. වට අටක් ගියාම මොකද වෙන්නේ? තීන විද්දේ. එහෙමනම් අපි රෝගී බවටත් දැන් පත් වෙලා මේ තීන විද්දේ කියලා ගුවම රෝගී බවට කියන එකට ඇති වෙලා තියෙනවා. එහෙමනම් අපිට පේනවා මේ අවස්ථාව වෙනකොට අපි කැමති වෙලා තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරා ධර්මයටයි ව්‍යාධි ධර්මයටයි. ජරාව අල්ලගෙන කැරකෙව්වා දැන් තියෙන්නේ ව්‍යාධිය. ඒකට ජරාවයි ව්‍යාධිය දෙකටම කැමති වුණා කියන එක මේ අවස්ථාව වෙනකොට අපිට පේනවා. එහෙමනම් අපි 12 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපිට පේනවා මේ අවිද්‍යා ආශ්‍රව වෙන්න ඉස්සෙල්ලා අපිට කාමාශ්‍රය කියන එක පටන් ගන්නකොට කාමාශ්‍රය කියන එක සිද්ධ වෙලා හතරේ හතරේ නේද? ඒකෙන් පස්සේනේ කාමාශ්‍රය කියන්නේ. ඊට පස්සේ අපිට භව ආශ්‍රය කියන එක ඇති වෙනවා. පස්සේනේ රව. ඊට පස්සේ දැන් ඉතින් දික්ඛ ආශ්‍රය අටවෙනි රවෙන් පස්සේ. මේකෙන් පස්සේ අවිද්‍ය ආශ්‍රය 10 වෙනි රවෙන් පස්සේ ඇති වෙනවා. දැන් ඉතින් ධාරාව ගලනවා. ධාරාව ගලනවා කියන්නේ රෝධය කරගෙනවා නේද? එතකොට කරකින්නා වූ රෝධේ තණ්හාව ලෙස අපි දකින්න ඕනේ. කරගෙන රෝධේ තමයි තණ්හාව කියලා කියන්නේ. එතකොට අවිද්‍යා ආශ්‍රව කියනේම කාම ආශ්‍රව වලින් සිද්ධ වුණා. දැන් අවිද්‍යා ආශ්‍රව නිසා දැගුවම සුබයි. අර වට කරකෝල ගියාට පස්සේ මං කිව්වේ බල්ල මස් කට්ට දාපු ගමන් ගත්තා. වෙනවද ඒ ආශ්‍රව ඇතුළ සම්බන්ධය? අර සංස්කාර නිසා අපි ඒක කරා කියන එක පෙන්වනවා. දැන් පෙන්වනවා මේ ආශ්‍රව වශයෙන්. එතකොට ඒක ඒ කරකින්නා වූ රෝධය ගලන්නා වූ ධාරාව පැවැත්වීම කියන එක කාමාශ්‍රව සහ අනිකුත් ආශ්‍රව වශයෙන් කරනවා. අවිද්‍යා ආශ්‍රව ඇති වුණා නම් ඉතින් ඒ පැත්තෙන් අපි ඉගෙන ගත්තා. අර එක ස්ලයිඩ් එකේ කාමාශ්‍රව වලට ඕක එකතු වෙනවා තණ්හාව නිසා. දැන් ඉතින් මේක කරකිනවා. කරකිනකොට මොකද වෙන්නේ? කාමාශ්‍රවෙන් ආපහු අවිද්‍යා ආශ්‍රවයට ඒව එකතු වෙනවා කියන එක තියෙනවා. ඕක තමයි අපේ ජීවිතේ කරකිනවා කියන්නේ. ඉතින් මේක කෙනෙකුට බලන්න පුළුවන් මේ හරියට මේ අපි හිතමු බයිසිකල් එකක ස්පෝක්ස් ටිකක් ලූස් වෙලා තිබෙනවා. අර හබ් එක තියෙන්නේ මැද්ද. හබ් එකයි අත් වටේට රින් එකයි තියෙනවා නේද? අරක කැරකෙනකොට මේකත් කැරකෙනවා. හැබැයි අපිට පේනවා මේක පොඩි ප්ලේ එකක් තියෙනවා. අරක රින් එක යන ගානට මේක යන්නේ නැහැ නේද? පෙලක් වෙලාවට අපි බ්‍රේක් එහෙම ගැව්වහම අරක පොඩ්ඩක් ඉස්සරහටත් යනවා. අන්න ඒ වගේ එක තමයි මේකේ ලකුණු කරලා තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයගලන්ට හිතන්න පුළුවන් මේක මේ රවුමට ලොබෝට දාලා තියෙන එක තටාකයක්. රවුමට තියෙන තටාකයක්. ඒක මැද්ද තියෙන පාත්‍රයක්. එතකොට මේක අර ලූස්ලි කපල් කියන එකයි මේකේ පෙන්වන්නේ. දැන් අපි මෙතන බැලුවොත් එහෙම අපි හිතමු කවුරු හරි කෙනෙක් මෙතනින් කෝට්ටක් දාලා මේක කරකවනවා වටේට යන්න. කරකෙව්වහම මොකද වෙන්නේ? මේ වතුර පාර මෙහෙම රවුමට යනකොට මේ මැද්ද තියෙන එකත් කරකෙනවා. එතකොට එක වෙලාවකට ඕගලන්ට පේනවා මම කෝට්ට අතට අහකට ගත්තාම එහෙම මේ මැද්ද පාත්‍රය ඉස්සරහට යනවා නේද? අන්න ඒ වගේ වෙනසක් තියෙනවා කියන එක තියෙනවා. ඒක තමයි මම අර ප්ලේ එක හැටියට පෙන්වන්න හැදුවේ. මේක මේ පෙන්වන්නේ මොකද්ද? මෙතන මේ යටින් දීලා තියෙනවා මේ අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රයට කියන එකට ගමන් කිරීම කියන එක. මේක උඩින් ඒ තණ්හාව නිසා අපි මේ පැත්තට ඇදීමක් කියන එක තියෙනවා. ඉතින් මේකේ කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් මෙතන චේතනාවයි කියලා හිතාගත්තොත් මේ පැත්තෙන් ඕලං ඉදන් සත්‍යයට ඇදීමක් කියන එක තියෙනවා පල්ලෙහාට. ඒ වගේම මේ චේතනාවට එන්නා වූ එක අර වේදනාව ඉඳන් මේ පැත්තේ වේදනාව කියලා ගත්තොත් ඒ වේදනාව ඉඳන් චේතනාවට යamak තියෙනවා. එතකොට අර මතකද මිච්ඡාදිත්තික සංඥාව නිසා විඥානයේ පැවතීම අවිජ්ජා කියලා කිව්ව එක ඊට වඩා උඩින් සිද්ධ වෙන්නේ. ඒකට පැරලල් ලයින් එකකින් තමයි මෙතන මේක සිද්ධ වෙන්නේ කියන්නේ. එහෙම තේරෙන්නේ නැත්නම් කල්පනා කරන්න පුළුවන් අපි හිතමු. සරල විදිහට ගන්නවනම් අර බයිසිකල් එකක තියෙනවනේ කේස් එකක් නේද රෝදේ වටේට. එතකොට ওই රෝදේ කේස් එකයි අතට අපි වතුර දැම්මොත් එහෙම අපිට පේනවා අර කේස් එකේ වැදිලා හරි රෝදේ කැරගෙනවා කියන එක තියෙනවා වතුර පාර නිසා. ටිකක් වෙලා ගියාම මොකද වෙන්නේ? වතුර පාර වැඩි වුණාම අපි හිතුව මේක තියෙන නිකන් අර මේ අපි ওই නාන තන වටේට බැඳලා තියනා වූ එකක් වගේ එකක් කියලා. දැන් මොකද වෙන්නේ? පල්ලෙහා වතුර පිරුණායින් පස්සේ අර කේස් එකත් එක්ක වතුර මෙහෙම දිගේ ගමන් කරනවා නම් මේක කැරකි කැරකි යනවා. එතකොට අයි වගේ අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාමාශ්‍රයට තියෙනවා. මේක වටේට මේක කරකීම කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් අපි දන්නවා මේ කාමාශ්‍රය වල ඉඳන් භවආශ්‍රයට කෙලින්ම සම්බන්ධතාවයක් නැහැයි කියලා. අර පဋාණ පාළියේ අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒක අපිට දැන් පැහැදිලි වෙනවා. මේ මෙතන තමයි මේ පරාමාසය කියන එක තියෙන්නේ. ඒ කියන්නේ මේ සුඛය අත්තා කියලා මේ කතාව ඇවිල්ලා තියෙන්නේ. රෝධය කරගෙනකොට මොකද වෙන්නේ? දැන් අපි හිතමු මෙතනින් අපි මොකක්වත් කරන්නේ නැහැයි කියලා. ඒ කියන්නේ කෝට්ට දාලා මේක කරකවන්නේ නැහැ. කරකවන්නේ නැති වුණාට මේක කැරකෙන හින්දා මේක කැරකෙනවනේ. වටේට නේද? වතුර පාර කැරකෙනවා. ඒ කියන්නේ මේකෙන් එකතු වෙනවා අර අවිද්‍යාශ්‍රය ඉඳන් අවිද්‍යාශ්‍රයට භවආශ්‍රය මගින් අවිද්‍යාශ්‍රයට එකතු වෙනවා. එතකොට ඒ මගින් කැරකීම කියන එක සිද්ධ වෙනවා කියන එක වෙනවා. එතකොට එහෙනම් අපිට පේනවා භවආශ්‍රය නිසා ඇති වුණු සංඥා කොටස් අවිද්‍යාශ්‍රයට එකතු කරනවා. ඒක තමයි යා කරන්නේ. එතකොට ආශ්‍රව නැත්තම් මේ ධාරාව ගලන්නේ නැහැ. එහෙමනම් රෝධය නතර වෙනවා. රෝධය නතර වෙනවා නම් අපේ වැඩේ ඉවරයි. ආශ්‍රයන් කතාව නැති නැත්තම්. එතකොට අපි දන්න ඔය දෙවෙනි පාර අපි මතකද අපි කිව්ව පළවෙනි පාර අපි රූපේ ජරාවට කැමති වුණා කියලා. ඊළඟට දෙවෙනි පාරට අපිට ජරාවටපත් වෙන වේදනාවට තමයි අපි කැමති වෙලා තියෙන්නේ. හතර තුන ජරාව කියලා කිව්වනේ. ඊට පස්සේ තුන්වෙනි පාර වෙනකොට මොකද වුනේ? අර සංස්කාර කතාව වෙනකොට 4 4 5 3 4 3 5 4 2 ඔක්කොම සිද්ධ වෙලා නේ. ඒ කියන්නේ අපි මේ වෙලාව වෙනකොට මුළු දුක්ඛයටම තමයි කැමති වෙලා තියෙන්නේ ඊළඟ පාර ගත්තායින් පස්සේ. ඉතින් මේකට විසඳුමක් තියෙන්න බෑ නේද? මේක කරකිනවා කියන එක මේක නවත්තන්න. ඉතින් අන්න ඒකට තමයි ওই පාරිශුද්ධ ප්‍රදානියන්ගේ කියලා තියෙනවා. මේ පාරිශුද්ධ ප්‍රදානියන්ගේ පෙන්වන්නේ ඒ ඔය සාපුගම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ ආනන්ද හැඳුරු පැහැදිලි කරනවා මේ ප්‍රධානියන්ගේ හතරක් කියලා. ඒකේ පෙන්වනවා පළවෙනිම සීල පාරිශුද්ධ ප්‍රධානියන්ගේ. ඊළඟට ආපව පෙන්වනවා ඒ තමන්ට තියෙනවා කියලා චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගේ. ඊළඟට දික්ඛි පාරිශුද්ධ ප්‍රධානියන්ගේ. ඊළඟට විමුක්ති පාරිශුද්ධ ප්‍රධානියන්ගේ කියලා. එතකොට මේ ප්‍රධානියන්ගෙන් හතර කියන එක දැන් ඕගලන්ට මෙන්න මේකෙම හිතා ගන්න පුළුවන්. මේක හිතන්නකො බලන්න. මෙතන තියෙන්නේ වේදනාව. මේකේ උඩ තියෙන්නේ චේතනාව. මේ පැත්තේ තියෙන්නේ ඉදන් සච්චේන. පල්ලෙහා බයාගතිනේ. එතකොට මෙතන මේක ඩයමන්ඩ් එක වාගේ සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඔබ අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ උන්න එක ලයින් එකක් මම ඒකේ ඇඳලා තියෙනවා. ඒ ඉදන් සච්චේ ඉඳන් බයාගතිට. බයාගති ඉඳන් වේදනාවට. වේදනාවෙන් ඉඳන් උඩ අපි යනවා චේතනාවට. චේතනාවෙන් එනවා පරාමාස මේ ඉදන් සත්‍යාවු නිවසකාය ග්‍රන්ථේ. එතකොට ඔය ඩයග්‍රෑම් එකේ අපි ගියුම් සීල පාරිශුද්ධ ප්‍රදානයන්ගේ භාවිතා කළා නම් එයා කියන්නේ නෑ මේ පානාතිපාතිය වගේ දේවල් කරගෙන ඉන්න එක හොඳයි කියලා. කුකුල් පට්ටියක් දාගෙන ඉන්න එක හොඳයි කියලා කියන්නේ නෑ. එතකොට එහෙමනම් මෙන්න මේක ගලවලා යනවා නේද? එතකොට මේ ලයින් එකේ එකෙන් විඥාන ධාරාව ගලවනවා කියන එක නැතිවීම කියන එක තියෙනවා. ඉතින් අර හබ් එකත් එක්ක බැලුවහම ඒක හරි ලස්සනට ගන්න පුළුවන්. එහෙනම් අපි මෙන්න මේක කැපුවා. ඒ කියන්නේ ඉදන් සච්චේ ඉඳන් අපි බය අගතියට එන එක අයින් කරනවා. එතකොට මේ පැත්තේ මෙහාට ආවා බලන්න මේ පැත්තෙන් අපි මේ පැත්තට ආවොත් ඒකටම තවත් ධර්මයක් තියෙනවනේ ඒකට සමාන්තරව. ඒ කියන්නේ වේදනාව ඉදන් චේතනාවට යන එක. අන්න ඒකත් අපි නවත්වා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක ආවෝ කරකිනවා. එතකොට ඒක නවත්තනවා අපි අර චිත්ත පාරිශුද්ධ ප්‍රධානියන්ගේ. එතකොට මේ රූපයන් ජරාවයි කියලා විවිච්ඡේව කාමී විච්ඡා කුසලී ධම්මේ කියලා ධානයන්ට ගමන් කරනවා. එතකොට ඒ දෙන්න පැරලල මේ විදිහට. මේ සංස්කාර වලින් එන එකයි ඊට පස්සේ වේදනාව ඉදන් චේතනාවට යන එකයි ඒ දෙන්න නවත්තන. දැන් ඊළඟට ඉතුරුලා තියෙන්නේ මේ පැත්තෙන් තව එක්කෙනෙක් නේද? මේ ඩයමන්ඩ් එකේ චේතනාව ඉදන් සත්‍යයට ඉන්නා වූ එක. ඒක අපි නවත්තා ගන්නවා දිට්ටි පාරිසුද්ධ ප්‍රධානියන්ගේ. අත්තා. අත්තා කියලා ගත්තොත් නේ ওই ප්‍රශ්නේ තියෙන්නේ. මතකද? අපි දන්නවා අර මෙතන මෝහයට එනවා කියලා. තව ධම්ම සූත්‍රයෙන්. එතකොට අත්තා කියලා ගන්නෙ නෑ. එතකොට මේ පැත්ත කැපුවා. දැන් ඊට පස්සේ දැන් මේ තුන් පැත්තකින් මෙහෙම කැපුවට පස්සේ මේ ඩයමන්ඩ් එකේ ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? බයගතිය ඉඳන් වේදනාවට යන්නේ. ආන්න එහෙනම් මේ තුන් ධර්මයන්ගෙන් යම් කිසි දෙයක් නැමැත්තුවද විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ ඒ තුනම අල්ල ගන්න. ওই තුන් ධර්මයන්ගෙන් නැමැත්තුවේ ලෝභ දෝෂ මෝහ කියන එක. එතකොට ලෝභ දෝෂ මෝහයන්ගේ එකකින්වත් මං ඉඩ දෙන්නේ නැහැ කියලා විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ගේ මේ පැත්තට කරපෝනවා කියන එක නවත්තන. ඒ නවත්වීමෙන් තමයි මෙන්න මේක නවත්තා ගන්න පුළුවන්කම කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් අපි ආකාස සංඥායතේට හරි කැමති වෙනවා නම් තේරුම් ගන්න ඕනේ මරණයට කැමති වෙනවා කියලා. ඒකනේ අර එකක් නැවතුනට හරියන්නේ නැහැ. දැන් මේවා එපා කියලා මං හතරවෙනි ධානයට ගිහිල්ලා ඒ වගේ ධානයකට ගිහිල්ලා හිටියා කියන එක විතරක් හරියන්නේ නැහැ. මේ දෙක විතරක් කළා හරියන්නේ නැහැ. අර අත්තා කියලා ගන්න තිය එක කියන එකක් තියෙන්න ඕනේ. මම මේවට මෝහ නොවෙනවා කියන එක තියෙන්න ඕනේ. ඒක නිසා තමයි මේ විමුක්ති පාරිශුද්ධ ප්‍රදානියන්ට අර තුනම එකහු කරලා ගන්න ඕනේ තමයි කියන එක තියෙන්නේ. එතකොට එහෙනම් දැන් මේ ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාවට තමයි මේක මේ ලකුණු කරලා තියෙන්නේ. මෙතන දීලා තියෙනවා මේ 9 වෙනි ස්ලයිඩ් එක 10 වෙනි ස්ලයිඩ් එක මේ විදිහට අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට ඒක භාවිතා කරන්න පුළුවන් පළවෙනි භාවනාවට. හැබැයි පළවෙනි භාවනාව කරන්න ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් බලලා ඉන්න ඕනේ. පස්වෙනි ස්ලයිඩ් එකේ කෙනෙක් කල්පනා කරන්න ඕනේ මෙන්න මේ හතර දෙක කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. අර බෙල් ෂේප් කර්ව් එකත් එක්ක. ඒ කියන්නේ මෙතන ඒ බෙල් ෂේප් කර්ව් එකේ අපි කිව්ව මෙතන රවුම් තුනක් ගිහිල්ලා තියෙනවා. එහෙමනම් දැන් මෙතන ජරාවටපත් වෙනවා. ආහ් ජරාවටපත් වුණා කියලා දන්නවනේ. දැන් 4 3 කියන්නේ දැන් මෙතන 3 3 කිව්වම ජරාව 4 3 කියන්නේ ජරාව. 4 3 උට වේදනාව ජරාව. මෙතන රූපේ ජරාව නේද? ඒතර 4 3 වේදනාව ජරාවටපත් වුණා නම් තමන් කල්පනා කරනවා මම හොඳ එකක් හදනවා කියලා මම නිතරම හිතනවා. මම නවත්තනවා කියලා හිතන්නේ නැහැ. එතකොට මම හොඳ එකක් හදනවා කියනවා නම් එහෙනම් 4 4 දි තමයි මගේ ජාතිය කියන කැතිකලේ. එහෙමනම් ඒක ඉස්සෙල්ලා මම මැරලා තියෙනවා. එහෙමනම් මේ මැරිච් එක මෙන්න මේ දෙක අතර 4 4යි මේකයි 4 ඒක තමයි 4 2. දෙක කියන්නේ නිත්‍යභාවය. එතකොට එහෙමනම් මේ විඥාණී මැරෙනවා අපි කියනවා නිත්‍යයි කියලා. නේද? අන්න ඒක කල්පනා කරන්න. එතන හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඒ වගේම තමයි අර 5 3 මේක තමයි අර රිවර්ස් වෙලා ඉන්නා වූ කියන එක. අන්න ඒකත් හොඳට කල්පනා කරලා බලන්න ඕනේ මේ සංඥාවේ ජරාව කියන එක. ඉතින් සරලව කෙනෙකුට එක පාටවම පේනවා මම මේ 4 3 වෙන්න ඉස්සෙල්ලා මට මේ 4 7 4 6 වෙලා. එතකොට මම යම් කිසි දෙයක් පියා කියලා දෙල ගත්ත එකක් වෙනස් වෙලා තියෙන්න ඕනේ. අන්න ඒ අනුව තමයි මේකේ ජරාව තියෙන්නේ. ඉතින් අර මුහුදු වෙරළේ කතාවත් එක්ක හොඳට ඒක හිතා ගන්න පුළුවන් නම් රළපහර බිඳුනට පස්සේ අනිත් පැත්තට යනවා කියන එක අන්න ඒකත් එක්ක නම් අර නිත්‍ය කතාව කියන එක රිවර්ස් වුණා කියන එක ඒක තමයි මේ පෙන්නන්නේ. අන්න ඒ කාරණා දෙක අනු වශයෙන් බලන්න ඕනේ. ඒක බලලා තමයි අර භාවනාවට එන්න ඕනේ. දැන් ඉතින් භාවනා මූ ප්‍රධාන භාවනාවයි මේක කෙටියෙන් බැලිය යුතු භාවනාව අපි පෙන්නමු. සබ්බාසව සූත්‍ර ඩයග්‍රෑම් 3 වලට යමු. එතකොට මේකේ දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඔයගලන්ට පේනවා මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පිරමිඩ් එකක් තියෙනවා කියලා. මේ පිරමිඩ් එකේ බේස් එක හැටියට ඔයගලන්ට පේනවා මේ අවිද්‍යාශ්‍රව, කාමාශ්‍රව, දික්ඛ්‍යාශ්‍රව කියන එක තියෙනවා. ඒ වගේ මේක ඇතුලේ තව රතු පාට පොඩි ස්ලයිස් එකක් මේකේ පෙන්වලා දීලා තියෙනවා. එතන තියෙනවා පරාමාස කාය ග්‍රන්ථය, භයාගතිය, ඊළඟට වේදනාව කියන එක. එතකොට මේක මේ ලයින් වෙනවා කියන එක Tamanට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා මේ කාමාශ්‍රවය කියලා කියන්නේ සුඛයි කියලා ගත්ත එකේ පසු සංඥා නේද? එතකොට එනං ඒ දෙක ලයින් වීම කියන එක තියෙනවා. ආභව පේනවා මේ තුන්වෙනි පාරේ ගත්තොතින් පරාමාස කාය ග්‍රන්ථේ ඒකෙ දිට්ඨි ආශ්‍රවය කියන එක තියෙනවා. ඒ වගේම ගත්තොතින් එහෙම මේ භයාගති කාතාව මෙතන උඩ තියෙන චේතනාව. චේතනාවෙන් ඉඳන් භයාගති වෙනකොට අත්තා නේද? ඒතර සංඥාවෙන් තමයි චේතනාව වෙන්නේ. ඒකෙන් අත්තා. අත්තා කියන එකේ පසු සංඥාව අවිද්‍යා ආශ්‍රය. එතකොට ඒ විදිහට මේක සම්බන්ධතාවය කියන එක තේරෙනවා. එතකොට දැන් මේකේ මේක ධර්මය හොඳට තේරුම් ගන්න නම් අපිට කරන්න තියෙන්නේ මේක අපි ඇඳ ගන්න ඕනේ මේක ඇතුලේ. මේ උඩ තියෙන පිරමිඩ් එක එකේ තියෙනා උ කෑල්ල අපි ලියා ගන්නවා මේ බේස් එකෙම ලියා ගන්නවා. එතකොට වේදනාව එනවා මෙතෙන්ට. ඊට පස්සේ පරාමාස කාය ග්‍රන්ථය එනවා දිට්ඨි ආශ්‍රය තියෙන පැත්තට ලයින් වෙලා. ඊළඟට භයාග තියෙනවා මේ හරියට. මේක ඇතුලේ මේක පොඩි. ඉතින් මේක තමයි අපි අර ටිකකට ඉස්සෙල්ලා බැලුවේ අර තිබෙන්නා වූ අර මේ කෝට්ට දාලා කරකවනවා කියන ලොකු තටාකේ තමයි මේ අවිද්‍යාශ්‍රෝ කාමාශ්‍රෝ දිට්ඨියාශ්‍රෝ ඒ තටාකේ. එතකොට ඒක ඇතුලේ මැද්දේ තිබෙන්නා වූ පාත්‍රය වගේ එක තමයි මේ රතු පාටින් ඇදලා තියෙන්නේ. එතකොට මේක කරකෙව්වහම කෝට්ටක් දාලා මේ ආශ්‍රෝ වශයෙන් කරකවන එක සිද්ධ වුණාම මේ ඇතුලේ තියෙන එකත් කරගෙනවා කියන එක තියෙනවා. එතකොට කොල්ලාව කාරි අපි කෝට්ට කරකෝන එක නැවත්තුවොත් මොකද වෙන්නේ? මේක පොඩ්ඩක් ෆෝවර්ඩ් වෙනවා නේද? මේකේ රතු පාට එක ඉස්සරහට තව කැරකෙනවා. කෝට්ට කරකවන්නේ නැහැ දැන්. ඒක ඉස්සරහට ගියොත් මොකද වෙන්නේ? භයාගති එන මේ අවිද්‍යා ආශ්‍රෝ කියන කතාවත් එක්ක පොඩ්ඩක් ඉස්සරහට එනවා. අන්න එහෙම වුණායින් පස්සේ අපිට ඇති වෙනවා අවිද්‍යා ආශ්‍රවේ භයාගතිය ඉස්සරහට ආවම භයාගති ශෝක කාමාශ්‍රෝ කියන මේ කාමාශ්‍රය කියන තැන මෙතන තිබුණා වේදනාව කියන එක ඒක තව චුට්ටක් ඉස්සරහට ගිහින්. එහෙමනම් අපිට එනවා වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය කියන එක. ඊළඟට මෙතන තිබිච්ච පරාමාස කාය ග්‍රන්ථය ටිකක් ඉස්සරහට ගිහිල්ලා දිට්ඨි ආශ්‍රය තියෙන පිටිපස්සේ. එහෙමනම් අන්න එතින් දිනන පරාමාස අභිනිවේෂ අවිද්‍යා ආශ්‍රය. ඉතින් ඒක තමයි මේ පල්ලේ දීලා තියෙන්නේ. භයාගති ශෝක කාමාශ්‍රය වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය පරාමාස අභිනිවේෂ අවිද්‍යාශ්‍රෝ කියලා කියලා තියෙනවා. ඉතින් මේ කාරණා ඔයගලන්ට පේනවා එහෙමනම් මේ ආනිඤ්ඤ සප්පාය සූත්‍රයේ තියෙනවා කාරණා තුන නේද මේ මෙතන ලකුණු කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයගලන් මතකයි අර ලොකුවට තිබෙනා වූ ලෝභ දෝෂ මෝහයේ ලොකුම මෝහජ පරිදායකවම ලොකු බෙල්ඩ් එක තියෙන්නේ. එතකොට ඒක තමයි අපිට පේන්නේ අපි ඉතින්දි කතා කරලා අර පෙර මෝහයේ ඒ වගේම අපි කිව්වා ඒ දෝෂ සහිතව දීවත්තිම පානාති පාතිය කියන එක. ඒකට අන්නේ අර්ථය තමයි මේක තියෙන. දැන් පෙර මොහේ කිව්වම දැන් අවිද්‍යා ආශ්‍රය කියන එක ඉන්නේ පිටිපස්සේ. ඒකට භයාගතිය මේ භයාගතිය කියන එක ටිකක් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඒකට පෙර මොහේ කියන එක එහෙනම් මේ පිටිපස්සේ තියෙනවා කියන අර්ථය කල්පනා කරන්න පුළුවන්. මෙයා තමයි පිටිපස්සේ ඉන්නේ කියන්නේ. ඉතින් ඊට පස්සේ ආපහු අපිට පේනවා මේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රෝ කියලා ගත්තාම පස්සේ ඉතින් දිට්ඨි ආශ්‍රෝ කියලා කියන්නේ ඉතින් නිට්ටයයි කියන එකේ පසු සංඥාව එනවා. අවිද්‍යාවත් එක්ක ඒක සම්බන්ධ වෙනවා. එතකොට අපි කියවනේ දැන් අවිද්‍යාව ඒ අදත්තාදානිය නේද? දැන් අවිද්‍යාව ලෝභ සහිත ජීවත් වීම අදත්තාදානිය කියන එක. එතකොට මේ විදිහට මේ කාරණා තුන මේ ඩයග්‍රෑම් එකේ මේක භාවනා කරන්න පුළුවන්. ඉතින් මේක හරි ප්‍රබලයි. ප්‍රබලයි කියලා කියන්නේ මේක හරියට අර දැන් මේ තුන ඕගලන්ට හිතන්න පුළුවන්. ඔය අපි දන්නවා ඔය මුහුද යන බෝට්ටුවක වාගේ එක අර පෙති තුනක් තියෙනවා නේද? වතුර ඉස්සරහට ගමන් කරන්න. ඉතින් ඒ වගේ පෙති තුනක් තමයි මේ තියෙන්නේ. ඒ පෙති තුනෙන් හරි ලස්සන කතාවක් කියවෙනවා ඔය විදිහට. ඒ කල්පනා කරනවා. එතකොට අපි එහෙමනම් තුන්වෙනි ස්ලයිඩ් එකට යන්න. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ අපි මේකේ පළවෙනි පෙත්ත අපි බලනවා. භයාගති ශෝක කාමාශ්‍රෝ. කාමාශ්‍රෝ කියලා කියන්නේ මොකක්ද? සුඛයි කියලා ගත්තාම පස්සේ ඒක ඇති වෙන්නා වූ පසු සංඥාව. එතකොට මෙතන මේ අපි දාලා තියෙනවා පහ තුන කියන එක ජරාව කියලා නේද? එතකොට එහෙමනම් අපිට පේනවා මේ සංඥාවේ ජරාවේම පහ තුන කියලා කියන්නේ ඒක ශෝකේ හරහා මේක සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් මේ සුඛයි කියලා කියන්නේ මොකද්ද? මේ සංඥාවේ ජරා ධර්මයි. ඇයි සුඛේ පසු එක තමයි කාමාශ්‍රෝ. එන සුඛයි කියලා කියන්නේ මේ සංඥාවේ ජරා ධර්මයි තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. සංඥාවෙන් කියන්නේ මේක සුඛයි කියලා. මතකද අර කාමරාග අනුසය පාරෙන් ඇවිල්ලා දික් කළ සංඥාවට සුඛයි කියලා කියනවා. එතකොට ඒක තමයි මේ සුකයි කියලා කියන්නේ සංඥාවේ ජරා ධර්ම. ඊළඟට ඕගලන්ට මේ දෙවෙනි ඩයග්‍රෑම් එකේ පෙන්නනවා මෙතන සීලබ්බත උපාදානිය කියන එක. ඒකේ පෙන්නනවා මේ වේදනාවෙන් අපිට චේතනාව කියන එක ඇති වෙනවා. ඊට පස්සේ එතනින් අපි පල්ලෙහාට අත්තා කියලා යනවා. එතකොට මේ එකයි දෙකයි කියන දෙකෙන් අපිට නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් ওই සීලබ්බත උපාදානිය කියන එක. එතකොට මේ දෙක නිසා මෙන්න මේ තුන්වෙනි රේඛාවේ යම්කිසි ඇදීමක් වෙනවද? ඒ කියන්නේ මෙතන අපි මේ සුඛයි කියලා ගත්ත මේ වරහක් ඇතුලේ දාලා තියෙන මේ සුඛයි කියන එක බොරුවක් නේ. දැන් අපි මෙතන ඉගෙන ගත්තානේ මේ සංඥාවේ ජරාව. දැන් අපි සුඛයි කියලා කියන්නේ. එතකොට මේක යම්කිසි විදිහකට මේ පරාමාස කාය ග්‍රන්ථයට ඇදීම කියන එක සිද්ධ වෙනවා නම් එතකොට අන්න ඒක වෙන්න තුඩු දීමක් තියනවද පැවතීමක් තියනවද? ඒක තමයි සීලබ්බත උපාදානිය කියන එක. නිරූපණය කරන්න මේ රේඛා දෙකෙන් මේක ඇදුනා නම් සීලබ්බත උපාදානියයි කියලා කියනවා. එතකොට මේක මේ තුන්වෙනි රේඛාවේ පැවතීම කියන එක සිද්ධ වෙන්නේ දිට්ටි අනුසයෙන්. ඒතකොට දිට්ටි අනුසය ඔයගලන්ට පේනවා මෙතන මේ පල්ලෙහා බයාගතිය ඉඳන් මෙතෙන්ට එනවා. මේ සුඛය කියන තැනට. එතකොට ඒක අනුව තමයි මේකේ පැවතීම කියන එක තියෙන්නේ. එතකොට මතකද අපි නිකාමයේ මානා කියලා කිව්වා නේද? අර මෙතන මේ විදිහට ඇදෙනවා කියන එක අපි පෙන්වවක නිකාමයේ මානා කියලා ලයින් 3 කියන එක. ඉතින් අනිත් අතට පේනවා මේ අත්තා කියන එකේ පසු සංඥාව තමයි බවාශ්‍රය කියන එක. එතකොට දැන් අපිට එහෙමනම් පේනවා මේ සෝකේ හරහා පැමිණි ඒ සංඥාවේ ජරාව අපි සුඛයි කියලා ගත්තනම් එහෙමනම් ඉතින් අපි ද්වේෂයේ අගති ගමනක් යනවා කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒකනේ දැන් මගේ සියයට තරහ යනවා කියන එක තියෙන්නේ. එයා මේ අර සංඥාවේ ජරාව තමයි එයා සුඛයි කියලා අරගෙන තියෙන්නේ. පළවෙනි පාර කනකොටම තමන් තීරුම් අරගෙන හිටියා නම් මේ ටේස්ට් බඩ්ස් කියන ඒවා යනවා. ඒක නිසා මම අද බොරුවට මේක සුඛයි කිව්වට හරියන්නේ නැහැ කියන එක තිබුණා නම් අන්න එයාට ඒ වැටහීමක් කියන එක තියෙනවා. එහෙම නැත්තම් එයා අන්න ජරාවක් අන්න සුඛය කියන එක පරාමාසය ගත වුණා නම් ඉතින් එහෙනම් ඉතින් බයාගතියෙන් අපිට පේනවා අපි යන්නේ අන්තිමට දෝසාගතිය කියන එකට තමයි ගමන් කරනවා කියන එක. එතකොට අපි එහෙමනම් මෙතන ඉගෙන ගත්ත මේ සීලබ්බත උපාදානිය නිරූපණය කිරීමකුත් ඒ වගේම මේ තරහ යනවා කියන එකත් අපිට තේරෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ හතරවෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. මේ හතරවෙනි ස්ලයිඩ් එකේ අපි බලන්නේ වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය. දිට්ඨි ආශ්‍රය කියලා කියන්නේ කොහොමද? දිට්ඨි ආශ්‍රය ලකුණු වෙන්නේ නම් මෙන්න මේ හරිය. හැබැයි මෙතන නිට්ටයයි කියලා ගත්ත එකේ පසු සංඥාව තමයි දිට්ඨි ආශ්‍රය කියන්නේ. වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය ගවම ගන්න කල්පනා කරන්න නිට්ටය කතාව එකේ තියෙනවා කියලා. එතකොට එහෙමනම් අර මතක දරා අපිට වෙනවා මේ හරියදී එනවා අර විඥාන ආහාර පාරේ අවිද්‍යා යෝගිය අන්න ඒ වගේ ඒවයිනේ නිට්ටය කියන එක තියෙන්නේ නේද? එතකොට දැන් වේදනා තණ්හා දිට්ඨි ආශ්‍රය ගවම මෙන්න මේ විදිහට කල්පනා කරනවා. ඊළඟට අපිට පේනවා මේ පහ තුන දිවහම සංඥාවේ ජරාව. ඒ කියන්නේ ওই සංස්කාරයෙන් අපි නිත්‍යයි කියලා අරගෙන ගැනීම තමයි උතන තියෙන්නේ. එතකොට හතරේ හත ප්‍රේ විපයෝගේ වෙලා තිනවා. එhmenan නිත්‍ය ගත්ත සංඥාව වෙනස් වුණා කියන කතාව අපිට පේනවා. එතකොට මේ විදිහට මේ සංස්කාරයන් නිත්‍ය වශයෙන් පරාමාසයට ගත වුණාට පස්සේ අන්න ඒක මගේ මේ මමින්කාරය කියන එක ඇති වෙනවා. එhmenan බලන්න මේක ක්ලෝස් වෙච්ච සර්කිට් එකක් වගේ නේද? එතකොට මමින්කාරය ඒක ඇතුලේ ඔය විදිහට ඇති වුණා කියන එක තියෙනවා සම්පූර්ණ වෙන්නේ. එතකොට පහ හතර කියන එකේදී අපිට පේනවා පරාමාසයේ පහ පහ වුණාම අත්තා කියලා ලකුණු කරලා තියෙනවා. එතකොට එහෙනම් මේ අත්තා කියලා ලකුණු කිරීම නිවරදී කියන එක තමන්ට පේනවා. අත්තා කියලා රහතන් වහන්සේ පහ පහ ලකුණු කරා කියන එක. ඒකයි මෙතන මමින්කාරය ඇති වුණා නම් ඔන්න අත්තා ඇදුනා. එහෙමනම් පහ හතර වෙනකොට මේක සිද්ධ වෙනවා. පහ තුන ජරා වුණා. මේකට පරාමාස වුණා. දැන් ඉතින් පහ පහ. එතකොට දැන් මෙතන මේ රේඛාව දික්කලොතින් මේක මේ කාමරාග අංශේ රේඛාව නේද? දික්කලොතින් යන්නේ මෙතෙන්ට. එහෙමනම් අපිට පේනවා මේ සීලබ්බත උපාදානියම තමයි යා තහවුරු කරන්නේ. අර අපි ඉස්සෙල්ලා පෙන්වන සීලබ්බත උපාදානිය පළවෙනි මේක කරගෙව්වා කරෝල සීලබ්බත උපාදාන කතාවක් තමයි අපිට ඇති වුණේ. එතකොට ඒකම තහවුරු කිරීම කියන එක මේ දෙවෙනි එකෙන් සිද්ධ වෙනවා කියන එක පේනවා. එතකොට දැන් අපි මෙතන මේ යටින් ලියලා තියෙනවා මේ අටවෙනි රවුමෙන් පස්සේ අපිට මේ දිට්ඨි ආශ්‍රය ඇති වෙනවා. 10වෙනි රවුමෙන් පස්සේ අවිද්‍යා ආශ්‍රය. 11වෙනි රවුමෙන් පස්සේ සංස්කාර නිසා අත්තා වුණා කියලා මේ වගේ සංස්කාරයන් නිසා අත්තා වීම කියන එක තියෙනවා. දැන් එහෙනම් අපි පස්වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් මේ පස්වෙනි ස්ලයිඩ් එකේ වෙන්නේ මොකද්ද? දැන් අපි මෙතන තියෙනවා මේ විඥාන පත්‍යා නාම රූපං කියලා B පොයින්ට් එකට ඇතුව මේක ආවා. මතකද? පහ. ඊට පස්සේ මේ හය උද්දච්ච මානාගෙන මිච්ඡාදිත්තිකාගේ නේද? එතකොට මිච්ඡාදිත්තික දිට්ඨිය මගින් ඇතුණු උද්දච්ච මානාගේ අවිද තමයි මේක ගලාගෙන යනවා කියන එක සිද්ධ වෙන්නේ. එතකොට එහෙමනම් දැන් අපි ඉස්සෙල්ල හැදුනනේ මමින්කාරයා සංස්කාර නිසා අත්තා වෙලා. දැන් මොකද වෙන්නේ? මිච්ඡාදිත්තියගේ කියන එක ඒ මමංකාරයේ කියන එකට දැන් එකතු වෙනවා. මේ විදිහට සම්බන්ධ වුණාට පස්සේ. එතකොට මෙතන අහංකාර කතාව ඇති වෙනවා. ඉතින් දැන් අර සංස්කාර වලට එහෙම අහංකාරයන් කියන ඒවා ඇති වෙනවා. මේ ධාරාව ගැලුවා නම් හරි. එහෙනම් සංස්කාර නිසා අත්තා. එතකොට එහෙනම් අහංකාර කතාවක් නැති වෙලා තියෙනවා. එතකොට දැන් එහෙමනම් අහංකාර අත්ත සම්පූර්ණ වෙනවා. මෙතන උනේ මොකද්ද? මමින්කාරය දැන් ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ පෙන්නුව මමින්කාරය කියන්නේ මමින්කාරයට මිච්ඡා දිට්ඨිය මේ ලයින් 6 එකකින් ඇවිල්ලා එකතු වුණා. එකතු වුණායින් පස්සේ අහින්කාරය නම් මමින්කාරයටයි මිච්ඡා දිට්ඨිය එකව කළා. අපිට එන උත්තරේ අහංකාරය කියන එක. එතකොට දැන් අපිට දෙයක් පේනවා මෙතන. මේ බයගතිය ඉඳන් මේ ශෝකයට පැමිණීම විතරක් නෙමෙයි. දැන් අපි ඉස්සෙල්ලා බලපු එක අපිට පේනවා මේ පරිදේවයේ ඉඳන් එන්නව ශෝක පාරකුත් තියෙනවා. පරිදේවයෙන් ව්‍යාධියට ඇවිල්ලා ඉතින් ව්‍යාධී ශෝකයේ ශෝකේ ජරාව කියන එකට එනවා. මෙතන තිබුණේ මොකද්ද? වේදනාවේ ජරාව නේද? එහෙමනම් අපි දැන් අතන සංඥාවේ ජරාවට වේදනාවේ ජරාව කියන එකක් දැන් එකතු වෙනවා. මේ පාර දිගේ ආවා. දැන් එහෙමනම් අපිට පේනවා සුඛයයි කියලා අපි අරගෙන තියෙන්නේ මොකද්ද? සංඥාවේ ජරාවත් වේදනාවේ ජරාවත්. ජරාවල් දෙකක්ම තමයි දැන් අපි මේ සුඛයි කියලා අරගෙන තියෙන්නේ. වෙනද අපි රැවටෙන හැටි. මලකට කාපු යකඩ එන එකට රැවටුනා. අසූචි ගොඩකට නේද? ඊට පස්සේ අපි මෙතන මේ සංඥාව ජරාව කියලා. දැන් ඒ විතරක් නෙමෙයි වේදනාවේ ජරාව. දැන් ඒකටත් කැමති නෑ. ඔතනින් මොකක් අවසන් වෙන්නේ නැහැ. ඔතනින් අවසන් වෙන්නේ නැත්තේ මිච්ඡා දිට්ඨියකුත් එනවා. ඔය ලයින් 6 එක හරහා මිච්ඡා දිට්ඨිය අගය කියන එකත් එනවා. ඒ කියන්නේ ලයින් 6 එකෙන් ලයින් 8 එක හරහා ඇවිල්ලා බයාවිත ව්‍යාධි ශෝක ජරා කියලා මේකට ආපහු එන එකත් එනවා. එහෙනම් මිච්ඡා දිට්ඨියත් මේකට ෆ්ලෝ වෙනවා. දැන් එහෙමනම් අපි තිබුණා වූ අර සංඥාවේ ජරාව, ඒ වගේම වේදනාවේ ජරාව, ඔබට මිච්ඡා දිට්ඨිය වුත් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අර කුණු වේදනාවන් ඒව ඔක්කොම ඒව නිකන් පවතිනවා කියලා මිච්ඡා දිට්ඨිය විසින් ස්ටෑම් කරනවා. මේක පවතින දෙයක් ගන්න. අන්නේ අර්ථයට තමන්ගේ ඇවිදීම කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපිට පේනවා පහතුන සංඥාවේ ජරාව හරහා මිච්ඡා දිට්ඨියගේ සුඛ යන මතයට එකතු වෙලා තියෙනවා. ඒ අදහස ඇති වෙලා තියෙනවා. එතකොට මේකේ අපිට පේනවා මේ ජීවත් වෙලා ඉන්න තරමට අපි කරප්ට් වෙනවා. අර හොඳට හිටවෝ මිනිස්සු රූල් පට්ටි දාගෙන ඒක කරප් කරගත්තා වාගේ දැන් අපිට නිකන් මේ ජරාවෙච්ච රූපයක් විතරක් අරගෙන ඒක විතරක් නෙමෙයි ඊළඟට අපි මොන වේදනාවේ ජරාවත් අපිට ඒක එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේක පවතිනවා කියලා මිච්ඡා දිට්ඨියත් එකතු වුණා. ඉන්න ඉන්න මොකද වුනේ? ඔක්කොම එකතු වුණා. මිච්ඡා දිට්ඨිය විසින් දැන් ස්ටෑම් කර කර කියනවා මේක හොඳයි. ජරා වුණාට කමක් නැහැ ගන්න. ඉතින් ඇත්තම කියන්නේ ජරා වුණා ඉන්න අපි ගන්නෙ නේද? දැන් ලංකාවේ මිනිස්සුන්ට නම් ගන්න වෙලා තියෙන්නේ මේක නේද? ලංකාවේ ගිහිල්ලා කෑම ටිකක් එහෙම ගන්න ගියාම ඔක්කොම මේ වස විස දාලා දාලා ඔක්කොම දාලා නිතේන්නේ. ඒත් ඉතින් ජරා නිකන් ඉන්නවා. අත්තා පවත්තන්නේ කියලා ගන්නවානේ. එතකොට ඒ විදිහට තමන්ට වේරෙනවා. එතකොට දැන් අපිට පේනවා ඉන්න ඉන්නම මේකේ කරප්ට් වෙනවා කියන පැවතීමක් නැති වුණා පැවතිනවා කියන අදහස තමයි අපිට තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපිට වෙනවා මේ මම හදපු දෙය කැඩෙනවා නේද කියලා ඒ තමන්ට ඒ දිට්ටියක් ඇති වෙනවා. මේ කියන්නේ ඉතින් පවතින්නේ නැති බව තමන්ට තේරෙනවා නේද? මොනවා ආකාරයෙන්ම පවත් ගන්න බැරි මොකක් අපිට පේනවානේ බඩුවක් බඩුව එහෙම ගෙනහම පේනවා. ඉතින් මොන කිසිම ආකාරයෙන් ඒ පවතින්නක් නැහැ කියන එක. දිට්ටිය බෙදෙනවා නම් විශ්වාසයේ කඩ වෙනවා. ඔය විශ්වාසයේ කඩ වෙනවා කියන එක ගත්තාම බොහොම ධර්මයි. ඒ කියන්නේ උදාහරණයකට කියන්න පුළුවන් අපි කියමු ඕගලන්ට කම්පියුටර් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් කම්පියුටර් එකක් ගන්න ගියාම ඉතින් ඔය කම්පියුටර් අරගෙන වැඩි කලක් පාවිච්චි කරන්න බෑ නේද? මගේම උදාහරණයක් දෙන්න පුළුවන් මේ වැඩසටහන් වලටම. හොඳට කම්පියුටර් එකක් ගත්තා බොහොම විශාල මුදලක් දීලා ගන්නවා. මොකද ඒ දක්වා ආපු කම්පියුටර් තුනක්ම දෙකක්ම කැඩිලා තුන්වෙනි එක ගත්තා ටිකක් වැඩිපුර ගාණක් දීලා. මාස 5යි ඒක තිබුණේ. ඒ කියන්නේ හොඳට මහල බලලා ගත්තේ. ඊට පස්සේ දැන් ඉතින් ඒක ගිහින් දුන්නායින් පස්සේ ඒ පාර දුන්නා. දැන් ඉතින් ඒක දෙන්න විදියක් නැහැ වෙන එකක් කියලා ඒ වගේම ගණන් කම්පියුටර් එකක් දුන්නා. ඒක මාස 3ක් යනකොට ඔය මේ HDMI පෝට් එක කැඩලා ගියා, ඊළඟට USB එක වැඩ කරන්නේ නැතුව ගියා. ඉතින් ওই විදිහට කෑලෙන් කෑල්ල යනවා කියන එක තියෙනවා. එතකොට දැන් Tamanට එනවා නේද, කිසිම ආකාරයකින් මේ ලෝකේ නෑ මට මුදල් දීලවත් කැඩෙන්නේ නැති භාවිතා කරන්න පුළුවන් කම්පියුටර් එක ගන්නේ කියන එක නැහැයි කියන එක Tamanට එනවා. එතකොට එහෙම වුණාම මොකද වෙන්නේ? දික්තියෙම දෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ඒ දික්තිය බෙදෙනවා කියන එක තියෙනවා. ඒ දික්තිය බෙදුනාම ඒක හරි ධර්මයි. ඒ කියන්නේ කවදා හරි ඕගලන්ට choice එකක් තියෙනවා නම් මට මුදල පාවිච්චා කරලා හරි මෙන්න මේ දෙයක් ගන්න පුළුවන් කියන එක. ඒක එහෙනම් තමන්ට ධන සීමාවක් තියෙනවා කියන එක තියෙනවා. අර දික්තිය බෙදුනට පස්සේ ලෝකෙ කිසිම තැනක් නැහැ කියන එක ආවයන් පස්සේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා කිව්වා ඒ කියන්නේ ඔය අවස්ථාව තවත් පෙන්වන්න පුළුවන්. ඔය අසනීප වෙලා තියෙනව මනුස්සයෙක් ගත්තහම ඒ මනුස්සයාට මොනවා ආකාරයෙන්වත් බේත් දුන්නට මේක සනීප වෙන්නේ නැහැ. ඉතින් ඒ පාර තව මනුස්සයෙක් කියන මෙන්න මේක බීලා බලන්න කියලා. ඒ පාර ඉතින් ඇඳේ ඉඳන් අර මනුස්සයාගෙන කියන දේ ගැන විශ්වාසෙකුත් නැහැ. ඒ උනාට අත දික් කළා ඔබ ගන්නවා කියන එක දෙන්නකෝ එහෙනම් කියලා කියනවා නේද. එතකොට අපි රූපය ස්පර්ශ කළා වේදනාවේ එල්ලෙනවා කියන එක තියෙනවා. දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වා අපි මේ දික්තිය බිඳෙනවා කියන එක, දික්තිය බිඳෙනවා මිච්ඡා දික්තියට පහරවදින්න. අපි කිව්වා මේ මිච්ඡා දික්තිය කියන එක මමින්කාරයට එක්කවවල තමයි අහංකාරය කියන එක ඇති. මිච්ඡා දික්තිය දන මමින්කාරය, ඒකෙන් අහංකාරය. මිච්ඡා දික්තිය බිඳුණා නම් මොකද වෙන්නේ? දික්තිය බිඳුණා නම් ඒ කියන්නේ මේ පවතිනවා කියන කතාවනේ. එතකොට ඒක බිඳුණා නම් මේ මනාව අවබෝධයක් නෙමෙයි මේ අපි කතා කරන්නේ. ඒක බිඳුණා නම් එහෙනම් මමංකාරය අහංකාරය දෙන්න එකට ඉන්න කියන එක නැති වෙනවා. ඒ මමංකාරයට දික්තිය එක්කව ගල තමයි අහංකාරය කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් එහෙනම් එයා තනි වෙනවා. එකට ඉන්නේ නැති වෙනවා. දැන් ඉතුරු වෙන්නේ මොකද්ද? අහංකාරය ගියා නම් දැන් ඉතුරුලා තියෙන්නේ මමංකාරය විතරයි. ආන් මේ වෙලාවේ Tamanට පේනවා. මේ ඇහි ස්පර්ශය විතරයි තියෙන්නේ. ස්පර්ශ වේදනා මමංකාර. අන්න බුදුහාමුදුරුවෝ ගිරිමානන්ද සූත්‍රයේ චක්කුන් අනත්තා රූපං අනත්තා කිව්වා. දැන් පේනවාද? දැන් මේ අනත්තා කියලා කිව්වෙත් අන්නේ ඒ අර්ථයයි බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. මේක මේ ස්පර්ශ කළාට ඇති වැඩක් නැහැ. ඒ කියන්නේ මේ අපි ස්පර්ශ කළා මේ මමංකාරයක් අපි මේක හදා ගන්නවා කියන එක තියෙනවා. එතකොට අන්නේ එතෙන්ද හොඳට මේ අනත්ත සංඥාව කියන පුදුමාකාර විදිහට ගමන්ට වැටෙනවා. ඒක අහංකාරය අයින් කරාම තමයි ඒක. අනේ මේ දික්ටි අයින් කළා. ඒ කියන්නේ මමංකාරයට දික්ටි එක්කව කළා. ආංකාරය දික්තිය මෙතනින් පස්සේ දෙන්න එකට ඉන්නේ. එයා වහින් කරායින් පස්සේ පේනවා මේක මොකක්වත් නැහැ පුස්සක්. මමින්කාර කතාවක්. එහෙනම් මේ ඇහෙන් ස්පර්ශ වෙලා ඇතිවෙනා වේදනා කතාවක් විතරයි මෙතන තියෙන්නේ. ඒවට තණ්හා වෙලා වේදනා තණ්හා දික්තිය ආශ්‍රව කතාවනේ ඔය කියන්නේ නේද? ඒකයි මේ කතා කරන්නේ. මේ අපි මෙතන මේ වෙන්නපු එක නෙමෙයි කියන්නේ. වේදනා තණ්හා දික්තිය ආශ්‍රව. ඔය කතාවයි කියන්නේ. එතකොට එහෙමනම් මෙතන පේනවා මේ මමින්කාරය කියන එක ගත්තාම මොකද්ද මේ ස්පර්ශය නිසා හට ගන්නා වූ දෙයක් විතරයි මෙතන තියෙන්නේ කියන එක. එතකොට ඒ අනත් සංඥාව වැටි. එහෙමනම් අපි යමු ඒ 7 වෙනි ස්ලයිඩ් එකට. මේ 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ අර ඕගොල්ලෝ දන්නා වූ ධාතාව තමයි නාමංච රූපංච පටිච්ච පස්සෝ. ඉච්ඡා නිදානානි පරිග්‍රහානි. ඉච්ඡා සම්පතය න මමත්ති මන්ති. රූපේ විභූතේන පුසන්ති පස්සා කියන ධාතාව නේද? එතකොට අපි පරිග්‍රහය නිසා මේ මගේ යයි කියලා අපි බැඳෙනවා කියන එක තියෙනවා. ඒක පරිග්‍රහය නිසා තමයි මමත්ති මන්ති කියන එක ඇති වෙන්නේ. ඇස මගේ කියලා බැඳීම කියන එක. තණ්හාව නිසා පරිග්‍රහය කියන එක ඇති වෙනවා. ඒක පේනවා මේකලංගෙ මේ. පරිග්‍රහය ඇති වෙන්නේ පරිග්‍රහය නිසා මමංකාරය. ඒක පරිග්‍රහය ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව ඇති වෙන්නේ වේදනාව නිසා. වේදනා තණ්හා පරිග්‍රහ මමංකාරය ඔය විදිහට තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ අවස්ථාව වෙනකොට මේ වේදනාව තුළ මේ රූපේ ජරාවත් එම ජරාව නිසා ඇතිවන සංඥාවේ ජරාව පවතිනවා කියන දික්ටි මෙදීමක් කියන එක තියෙනවා. දැන් මේ පුද්ගලයාගේ දික්ටි මෙදීලානේ තියෙන්නේ. දික්ටි මෙදුනායි කියලා කිව්වේ ගන්න එපා මේ සක්කාය දික්ටි එහෙම මෙදිලා සම්මා දික්ටිට ගියා කියන එක. මේ කියන්නේ එහෙම නෙමෙයි. එයාට අර පවතිනවා කියලා හිතාගත්තේ දික්ටි මෙදිලා. තමන් හිතනවා මේ ගේ පවතිනවා කියලා ගේ කැඩිලා. හැබැයි යාට සම්පූර්ණයෙන් අවබෝධයක් ඇතුනේ මේ කියන්නේ. එතකොට දැන් එහෙමනම් බලන්න මේ වේදනාව තුල තියෙන අර තුන් ධර්මයක්. මොකද්ද? අර සංඥාවේ ජරාව, ඒ වගේම පවතිනවා කියන දික්තිය විදිහින් අර රූපේ ජරාව. වේදනාව තුළ මේ කතාවල ඔක්කොම ඇතුළු වෙලා තියෙනවා. එතකොට අන්න ඒකෙදි අපිට පේනවා මේ නාමකායේ පටික සම්පස්සේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද්ද කියලා. නාමකායේ පටික, ඒක ලකුණු වෙන්නේ මෙන්න මෙතන. මෙතනනේ නාම රූප තියෙන්නේ. එතකොට මෙතන මේ ලයින් එකේ තමයි කෙනෙක් ලකුණු කරනවා නම් නාමකායේ පටික සම්පස්සේ කියන එක ලකුණු කරන්න තියෙන්නේ මෙන්න මේ රේඛාවට. නාමකායේ පටික කියන්නේ මොකද්ද? බ්‍රෝකන් වියුස්. දික්තිය බෙදලා. අර පවතිනවා කියන දික්තියෙන්ගේ බෙදුණා. මොකද මේ වේදනාව තුළ මේ ආගේ කියන එක තිබුණා. දික්තිය බෙදීම කියන්නේ. ඒ වගේම තමයි මේ රූපකායේ අධිවචන සම්පස්සේ කියන එක ලකුණු කරනවා මෙන්න මේ රේඛාවේ. මේ ජාති ඉඳන් වේදනාව දක්වා තියෙන එක. අර රූපය මෙතන මේ අන්ඩර්ලයින්. දිට්ඨිය අනුසයෙන් අපි රූපෙට සුඛයි කියලා කියවනේ. ඉතින් ඒක සුඛයි කියලා නන්දි වෙලා ඉතින් ඒ රේඛාව මෙතන තමයි අපි ලකුණු කරන්නේ. එතකොට දැන් ඕගලන්ට පේනවා මේ දකුණු පැත්තේ ට්‍රයැංගල් එක අපි මේක ඉස්සෙල්ලා සාකච්ඡා කළා. මේ පැත්තේ ට්‍රයැංගල් එක ඉඳන් මේ පැත්තේ ට්‍රයැංගල් එක කියන එක ඇති වෙනවා. එතකොට ඒක නිසා මේ නාම රූපයන් කියන එක ඇති වෙනවා. විඥාන ධාරාව මේ විදිහට අපි පවත් කරනවා. තණ්හාව කියන එක එකකින් ඇති වෙනවා කියන එක තියෙනවා. මේ පැත්තේ මෙහෙම කරගෙනවා නම් ඉතින් තණ්හාව කියන එක ඇති වෙනවා. වේදනා තණ්හා පරිග්‍රහ මමංකාරය කියන කතාව. ඒක තමයි මේ අත්තා කියලා අපි ඉන්නේ. එතකොට එහෙම නම් අපිට මේ සිද්ධ වෙන ක්‍රියාවලිය කෙනෙකුට හොඳට පැහැදිලි වෙනවා. ඊළඟට අපි යමු 8 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේට ඉතින් විසඳුමක් තියෙන්න බෑ නේද? ඒ විසඳුම තමයි මේක පෙන්වන්නේ. සම්මා දිට්ඨිය ඇතිනම් මිච්ඡා දිට්ඨිය කියන එක පහ වෙනවා. එතකොට සම්මා දිට්ඨියෙන් අපි දන්නවා සම්මා සතිය කියන එක ඇති වෙනවා. මේක තමයි මේ පෙන්වන්නේ මේ කාරණා තුන නේද? 1 2 3 මතකද? ජාතියෙන් දැන් ජරාවට යන ඒ කියන එක ගත්තා. ඉතින් අපි දන්නවා ඉතින් ජරා වෙනවා නම් මතකද අපි බලුවා ව්‍යාධියේ මරණයේ කියන එක ඇති වෙනවා. මැරෙනවා නම් නිත්‍යභාවයක් කොහින්ද? එතකොට මේ අත්තා ඉදන් නිත්‍යට යන එක කඩාගෙන වැටෙනවා. ඒකෙන් අන්තිමට එක කවලින් කාආහාරය තමයි ප්‍රශ්නේ කියලා. ඉතින් ඒකෙන් උපේක්ඛාවෙන් අප්‍රමාණී කියන එක දක්වා ගමන් කරනවා කියන එක. එතකොට දැන් අපිට පේනවා මේ ජාති ඉදන් ජරා වෙනවා නම් රූපේ ජරා, වේදනා ජරා, පහ තුන කිව්වම සංඥා ජරා, හත හත කිව්වම සංස්කාර ජරා. මේ විදිහට ජරා ස්වභාවයේ තියෙනවා නම් ওই සංස්කාර වලින් විඥානීය පවත් ගන්න පුළුවන්. බඩු ආසුන් නැහැ කෙනෙකුට පුළුවන් ද ගුල්ලෝ ගහපු ලී කෑලි මලකඩ කාපු යකඩ නැයි අරවයි මේවයි අරගෙන මේසයක් අඳලා මේ මේසෙ මහත්ය හොඳක් පවතිනවා කියලා කියන්නේ බෑ නේද? ආන් මේ වගේ තමයි. ඉතින් අපි චිත්ත සංස්කාර හදන්නේ සංඥා වේදනා ඒව භාවිතා කරලා නම් ඉතින් ඒව ඔක්කොම ජරා නම් ඉතින් ඒක පවතින්නේ නැහැ කියන එක පේනවා. එතකොට එහෙම නම් නිත්‍ය භාවයක් නැත. ඉතින් මලකඩ කාපු යකඩ නැණේ කෙනෙකුට සිහි වෙන්න ඕන. ඒ හදන ලද භාණ්ඩය මොන ආකාරයකට අපිට පේනවද? ඇතුලේ තියෙන්නේ දීර්ණ ස්වභාවය. ළමයේ දිහා බලලා ඕගොල්ලෝ කියනවා අනේ හොඳ ලස්සන බබා. හොඳ ඇඳෙන වයස ආදී වශයෙන් කියනවා. හැබැයි ඇතුලේ එයා දිරනවා. ඒක තමයි තියෙන්නේ. එතකොට දැන් අන්න ඒක තමන් තේරුම් ගත්තා නම් එහෙමනම් තමන්ට වෙනවා මේ සංස්කාරය නිසා විඥානීය පැවතීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මොකද වෙන්නේ? අපේ ලයින් 5 එකට නේද පාර වදින්නේ? ලයින් 5 එකේ මතක දීතන් සච්චේ ඉඳ පරිදේවට එන්නා වූ එක සංස්කාරයෙන් සමයක පවතින්නේ නැත්නම් ඒකට පහර වදිනවා. ඉතින් අන්නේ අවස්ථාවේදී උපේක්ඛා ඉන්ද්‍රිය කියන එක තමන්ට ඇති වෙනවා. හරියට ඒක තේරුම් ගත්තනම් ඊළඟට අපි දන්නවා ලයින් 6 එක අර මෝහේ ඉඳ ඒ පරිදේවයකින් දක්වා ඉන්නා වූ එක. සංස්කාරවල නිත්‍යභාවයක් නැහැ. සංස්කාරවල නිත්‍යභාවයක් නැත්නම් එහෙනම් අපිට ප්‍රඥාව කියන එක ඇති වෙනවා. එතකොට මතකද සංස්කාරවල ඉන්නේ අපි මාන වෙලා අත්තා ඉඳන් නිත්‍යයට ගිහිල්ලා ජක් එක ගහලා ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන්නේ. එතකොට සංස්කාරවල නිත්‍යභාවය නැහැ කියලා කිව්වනම් එහෙනම් ඉතින් අන්න ප්‍රඥාව කියන එක තියෙනවා. ඒකෙන් අපිට ශ්‍රද්ධාව කියන එක ඇති වෙනවා. ඉතින් ශ්‍රද්ධාව ඇති වුණා නම් උද්දච්චය තියෙනවා නේද? උද්දච්චය නැති වුණා නම් උද්දච්ච මානාගේ නැති වෙනවා. එහෙනම් ලයින් 6 එකේ ඉන්නවෝ කියන කතාව ඒකේ නැති වෙනවා කියන එක පේනවා. නමුත් මේ පහෙන් නොයි හයෙන් නොයි දෙකෙන් මා එන එක නතර වුණා කියලා නම් මේ ප්‍රශ්නේ ඉවරයක් වෙන්නේ නැහැ. මොකද ලයින් 7 එක තියෙනවා. පරාමාසී ඉඳන් ඒ පරිදේවි දක්වා එන එක. ඉතින් ඔය වෙලාවේ මම රහතන් වහන්සේකින් ඇහුවා මෙතන කොහොමද වෙන්නේ කියලා. පෙර කළා. ඒ කියන්නේ ලයින් 5 ලයින් 6 එක භාවිතා කළා කලින් හදපු ගේ පැවතුණා. මේකේ නේ කැඩුනේ. කලින් එක පැවතුණා. දැන් ඕගොල්ලන්ගේ ශරීරේ මැරලා වැටුණා නම් ඕගොල්ලෝ කල්පනා කරන්නේ කලින් භවයේ මම 80ක් හිටියානේ. ආන්නේ වගේ කල්පනාත් දිනවනේ. ආපාසඤ්ඤා හිතනේ කොච්චර කාලයක් මං හිටියද? මේ පාර තමයි මට මේ පොඩ්ඩක් වැරදිලා. ආන්නේ වගේ අර්ථයන් තමන්ට දෙනවා. එතකොට නමුත් මේක පවත්වන්න බෑනේ. අපි දන්නවා මේ ආස්වාද ඉන්ද්‍රිය නිසාවත් මේක පවත්වන්න බෑ. ධ්‍යාන තලයකට ගිහිල්ලාවත් ඉන්න පුළුවන් කමක් ඇති නැහැ කියලා දන්නවා. එතකොට එහෙමනම් අර අත්තා කියන එක නැති වෙලා යනවා. අර මැද්දෙන් අපි පෙන්වෙ ටික ටික ඉස්සෙල්ලා අත් එක්ක හැදෙනවා කියලා දෙපැත්තෙන් කරවලා ගිහිල්ලා නේද? ඒක නැති වෙලා යනවා. ඉතින් ඒකෙන්දී ආකින්චන විමුක්තිය කියන එක ඇති වෙනවා. අන්නේ අත්ත කතාව එතනදී ගලවලා ගියා. එතකොට සතීන්ද්‍රිය මගින් කරන්නේ මොකද්ද? මෙන්න මේ ඒ කියන පොයින්ට් එක බොහොම ප්‍රබලයි නේද? පළවෙනි පොයින්ට් එකේදී මහදන් නැති වෙන සතීන්ද්‍රිය පොඩි දෙයක් නෙමෙයි යා කරන්නේ. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානෙ අට ගැනීම කියන එකම නවත්තන සතීන්ද්‍රිය මගින්. මේ විදිහට සතිය ඇති වුණා. ඉතින් හැබැයි අර අනුපිළිවෙලට තමයි දකින්න ඕන. ඒ කියන්නේ අර සංස්කාරවල ඒ මලකඩ ගාපු යකඩ යන වාගේ දේවල් භාවිතා කරලා මට කිසිම විදිහකින් සංස්කාරයක් හදන්න බෑ. එහෙමනම් ඉතින් සංස්කාරය පවතින්නේ නැහැ. එහෙනම් නිත්‍ය භාවය නැහැ. නිත්‍ය භාවය නැත්නම් ඉතින් එහෙමනම් අපි අර ඒ ලයින් ෆයි එක ගැපෙනවා. ඒ වගේම අර ශ්‍රද්ධාව ඇති වෙනවා, ප්‍රඥාව. ඒ කියන්නේ නිත්‍ය භාවය නැත්නම් ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට යන උද්දච්ච නැති වෙනවා. ලයින් 6 එකත් යනවා. ඊට පස්සේ තමයි තීරුම් ගන්නවා මේ ලයින් 7 එකෙන් එන එකත් කොයි ආකාරයකට මම තණ්හා වුණත් නේව සංඥා නා සංඥා ඇතනේ ඉන්නවා කියලා තණ්හාව ඇති වුණත් ඊයත් මෙරලා වැටෙනවා කියන එක තියෙනවා. ඒකෙන් කිසිම ආකාරයකින් පවත්න්න බෑ. එහෙනම් පවත්න්න බැරි නම් ඒ හදන්නේ නැහැ. හරි ගැඹුරු අර්ථයක් එතන තියෙන මේ සතීන්ද්‍රිය මගේ. ඒක පවත්න්නේ නැහැ ඒක. දැන් අපි එහෙනම් 9 වෙනි සයිඩ් එකට යන්න. දැන් අපි බලනවා එහෙනම් ඊළඟට ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක. ප්‍රඥා ඉන්ද්‍රිය නිසා අපි ජරාවන රූපය බව දන්නවා. සතිය මතක් කරලා දෙනවා. එතකොට මේක දන්නවා. මාන වෙන්නේ නැහැ. සංඥා ජරා කොහොමද මාන වෙන්නේ? මානයක් වෙන්න බෑ නේද? සංඥාව ජරා වෙනවා කියලා. වේදනාව ජරා. එහෙනම් මාන වෙන්න බෑ. මතකද මානිය කියන එක ඇති වෙන්නේ අපි රවුම් කරකෝ කරකෝ අගයන් දෙනවා කියලා. ඉතින් ජරා වෙනවා නම් කොහොමද අගයන් දෙන්නේ? සංස්කාර ජරා. මාන වෙන්නේ නැහැ. අන්න එහෙමනම් ප්‍රඥා ඉන්ද්‍රිය වගේ මේ B පොයින්ට් එක බෙල් ෂේප් කර්ව් එකේ අර බෙස්ට් එක B පොයින්ට් එක කියන එක යා හදන්න. එතකොට ඒක හදන්නේ සතීන්ද්‍රිය B හදන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක. එයා දන්නවා මේක කරන්න බෑයි කියලා. මාන නොවෙනවා නම් ඒ නිසා මේ දික්ටි ආශ්‍රයයත් ඒකට පැමිණිනා වූ ධර්මයක් කියන ඒවා බහැලා යනවා. මොකද මානපාරණි මතකද ඉඳන් සත්‍යයේ ඉඳන් එන්නා වූ පාර බයාගතිරින එක මානපාර. එතකොට ඒවා මාන වෙන්නේ නැත්තම් ඉතින් දික්ටි ආශ්‍රයයට එන්නා වූ ඒවා බහැලා යනවා. මාන නොවන්නේ පුන පුනා මිය යන විඥානීය සෑදී හැකිද? මේ නොහැකිය. ඉතින් මේක ඒක මේ රහතන් වහන්සේගේ වචනේ. පුන පුනා මිය යන විඥානීය සෑදී හැකිද? මේ නොහැකිය. මෙසේ සතීන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? ඒ සපයාද? මේ නිසා දික්ටි ආශ්‍රෝ නොවේ. කවුරුහරි ලියාගෙන නැත්තම් කෙනෙකුට ලියාගන්නත් පුළුවන්. මාන නොවන්නේ පුන පුනා මිය යන විඥානය සෑදිය හැකිද? මේ නොහැකිය. මෙසේ සතීන්ද්‍රිය මගින් ප්‍රඥා ඉන්ද්‍රියට යම් උදව්වක් කළ යුතුද? ඒ සපයාද? මේ නිසා දික්ටි ආශ්‍රව නොවේ. කුමක් නිසාද? චේතනා ගලවා දමා ඇත. එතකොට දැන් ඔයගලන්ට පේනවා මෙතන තියනවා කියලා පොඩි ඩයග්‍රෑම් එකක් නේද? මේ ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා මෙතන මේ ආශ්‍රව ටික අපි ඉස්සෙල්ලා දැක්කනේ අර පිරමිඩ් එක. පිරමිඩ් එකේ බේස් එක නේද? එතකොට ඒක පොඩ්ඩක් අනිත් පැත්තට ඇඳලා තියෙන එක විතරයි මේක තියෙන්නේ. ඒක කරගෙන එකක් නේ. එතකොට මෙතන තියෙනවා කාම ආශ්‍රය, මෙතන දිට්ඨි ආශ්‍රය, මෙතන අවිද්‍ය ආශ්‍රය. දැන් මේක අපි දන්නවනේ ඉතින් අපි දිට්ඨි ආශ්‍රයෙන් අවිද්‍ය ආශ්‍රයට යනවා. ඉතින් අවිද්‍ය ආශ්‍රයෙන් කාම ආශ්‍රයට යනවා කියන එකම කරකීම් කියන එක සිද්ධ වෙනවා කියන එක. මේක තමයි අර තටාගේ නම් කෝට්ට දාලා කරවන්නා වූ එක. එතකොට අපි මේක ලොක් කරනවා. ලොක් කරන්නේ කොහොමද? සතියයි ප්‍රඥාවයි සමාධියයි කියන එක. එතකොට සාමාන්‍යයෙන් මෙහෙම ඇඳාම කෙනෙකුට කල්පනා වෙනවා මේකෙන් එහෙනම් රේන්ජ් එක දෙපැත්තටම වැටෙනවානේ. වම් පැත්තයි දකුණු පැත්තයි කියලා නේද? නමුත් ඒක හේම නෙමෙයි. මේක හිතන්න බලන්න මේ ක්ලොක් වයිස්. සතිය විසින් කරන්නේ සතිය දක්වා එන්නා වූ දේ ධර්මයන් තමයි මෙතන කපන්නේ. සතිය පැත්තට මේ පැත්තේ තියෙන කාම ආශ්‍රය කතාව නේද? එතකොට මෙන්න මේ කැලේ දෙක තමයි සතිය විසින් නවත්තා ගන්න. එතකොට ඒ ප්‍රඥාව කියන එක එහෙනම් නවත්තන්නේ එයාගේ මේ පැත්තට ක්ලොක්වයිස් එනකොට මේ පැත්ත තිබෙන්නව කර්මයන් දිට්ඨි ආශ්‍රය කියන එක. ඒක තමයි දැන් අපි චුට්ටක් ඉස්සෙල්ලා පෙන්නේ. දැන් මෙතන සමාධීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය විසින් මම නවත්තන්නේ නම් මෙන්න මේ අවිද්‍යා ආශ්‍රවයත් එක්ක තියෙනව මේ පැත්ත. මෙතනම හිතන්න මේක ක්ලොක්වයිස්, මේක දක්වා ඉන්නව එක තමයි ඒ කලෝල දානවා කියන්නේ. ඒතර සමාධීන්ද්‍රිය මොකද කරන්නේ? සංස්කාරයන් නිසා මානපාරේ එන එක වළක්වන. මේ නිසා අවිද්‍යා ආශ්‍රවයන් කියනව සිද්ධ වෙන්නේ නැහැ. මානෙ අඩු නිසා සමාධිය තියෙනවා, ප්‍රාණඝාත වලින් වැළකෙනවා. සමාධි සාගත වූ චිත්ත සංස්කාර බව හොඳයි කියලා යා පිළිගන්නේ, පවසන්නේ නැහැ. එතකොට මෙතන මේ අපිට පේනවා මේක කෙනෙක් කල්පනා කරන්න ඕනේ. අර පාරිශුද්ධ ප්‍රධානයන්ගේ කියුවානේ, අන්නේ ඒකත් එක්ක සම්බන්ධ කරලායි මේක බලන්න ඕනේ. පාරිශුද්ධ ප්‍රධානයන්ගේ අපි කියුවානේ අර සමාධි සංස්කාරයන් පානාතිපාතය වගේ සංස්කාර. ඒ විතරක් නෙමෙයි සමාධි සහගත ඒවා හිටන් සමාධීන්ද්‍රිය වශයෙන් ඒවා අයින් කරලා දානවා කියන එක තියෙනවා. ඒවත් අල්ලගෙන ඉන්නේ ඒ විදිහට කරනවා නම් තමයි මේකේ ලොකුම අර ලොකු ඩයමන්ඩ් එකේ කැපීම. එතකොට මේක පින්නන්නේ මේ තුන් දෙනා එක්කව වෙලා ඒ ලොකු ඩයමන්ඩ් එකේ කතාව මේ කපා ගන්න උදව් උපකාරන විදිය තමයි ඒකෙන් පේන්නේ. එතකොට දැන් ඊළඟට අපිට වෙන මේ බයගති ඉඳන් වේදනාව දක්වා ඉන්නේ පෙරගත්තා වූ දේ නිසා සිදුවන ක්‍රියාවලිය කියන එක ඒවත් නවත්තලා දානවා. ඒක තමයි මේ පල්ලිය පෙන්වන්නේ. ඊළඟට සති ඉන්ද්‍රිය කියන එක ගත්තාම ඒ ශ්‍රද්ධා සහ විරි ඉන්ද්‍රිය වගේ යම් කිසි දෙයක් නැවතුවද එහෙම නැවතීම කියන එක එයා පවත්වනවා. අර දෙන්න යම් කිසි දෙයක් නැවතුවද එයා ඒක පවත්වා ගන්නවා කියන එක කරනවා. ශ්‍රද්ධාවෙන් විරින් කරපු එක. ශ්‍රද්ධා ඉන්ද්‍රියදී ඒ තථාගතයන් වහන්සේ පැවසුවා මුසාවාද එපා, ඉහළම සමාධි වලට ඇලීම එපා කියන එක කිව්වා. විරේන්ද්‍ර මගේ රූප ස්පර්ශය කියන එක නවත්තනවා. දැන් අපි තේරුම් ගත්තානේ මේ රූපය ස්පර්ශ කරනනේ මේක වෙන්නේ. දැන් අපි විරියවල් තුනක් ඉස්සෙල්ලා භාවනාවේදී පින්නවනේ. සබ්බාසෝ සූත්‍ර පළවෙනි භාවනාවේදී රූපය මගේ නොවෙන්න, සංඥා මගේ නොවෙන්න, සංස්කාරය මගේ නොවෙන්න. ඒතකොට ඔය ඔක්කොගෙම කරන්නේ අර මලකඩ කාපු යකඩ එන්නේ මගේ කියලා ගන්න එකනේ. එතකොට ඒක විරේන්ද්‍ර මගේ ඒක නවත්තනවා. එතකොට මේ විදිහට සතිමත් තුනේ ඒ සියල්ල සම්පූර්ණ සර්ව ප්‍රකාරයෙන් දැන සමාධි සාගතව තමන් ඉන්නවා. ඉතින් ඒ සමාධිය සම්මා සමාධියයි කියලා මට ඒ වෙලාවේ වැටහුණා. ඒක තමයි සම්මා සමාධිය. මේ විදිහට නවත්තාගෙන ඉන්නවා කියන එක. ඉතින් ඒකෙන් තමන්ට නිරෝධය කරා ගමන් කරන්න පුළුවන් වෙනවා. එතකොට ඕගොල්ලන්ගේ තුන්වෙනි භාවනාව හැටියට ඕගොල්ලෝ භාවිතා කරන්න ඕනේ මේ අටවෙනි ස්ලයිඩ් එකයි ඒ නවවෙනි ස්ලයිඩ් එකයි කියන එක. එතකොට දැන් අපි භාවනාවන් ටික ඉගෙන ගත්තනේ නේද? අර පස්සෙනි සයිඩ් එකේ අර සංඥාවේ කතාව පොඩ්ඩක් බලන්න කියලා කිව්වා. ඊළඟට මේ දෙවෙනි ස්ලයිඩ් සෙට් එකේ අපි පෙන්වන්නේ මේ ස්ලයිඩ් සෙට් එක නෙමෙයි, මේක සබ්බාසු තුනනේ මේ පෙන්වන්නේ. දෙවෙනි ස්ලයිඩ් සෙට් එකේ ලීලම තිබුණානේ මතකද? අර සබ්බාසු භාවනාව කියලා ලීලම තිබුණා. රූපේ මගේ නොවෙන්න, සංඥා මගේ නොවෙන්න, සංස්කාර මගේ නොවෙන්න කියලා නේද? එතකොට ඒක තමයි භාවනාව වශයෙන් ගන්න තියෙන්නේ. එහෙනම් අපි ආපහු සූත්‍ර දේශනාවට ගිහිල්ලා ඉතුරු ධර්මයක් බලමු. එතකොට තථාගතයන් වහන්සේ දැන් මෙතන මේ පෙන්වුවේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මය කියන එක. එතකොට මේක ඔය සිංහලින් පරිවර්තනය කරලා දාලා තියෙන සෝවාන් මගින් නැති කරනවා කියන එක. නමුත් අපි දන්නවාද මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක ඒක තියෙනවා සෝවාන් ඵලලාභියටත් තියෙනවා, සබුදාගාමියටත් තියෙනවා, අනාගාමියටත් තියෙනවා. අර දුක්ඛ ටේබල් එක ඔයගොල්ලෝ බැලුවා නම් ඒක තියෙනවා. ඒක බැලුවහම මේක ඒ දර්ශනයෙන් පහකට යුතුයි. ඒ පුද්ගලයා දකින්නේ ඒ ප්‍රමාණයට. අත්ති ධ්‍යාන ඵලලාභිය දකින්න යම් කිසි ප්‍රමාණයක නිව සංඥා නාසඤ්ඤායත ප්‍රමාණය දකින්නේ ඒ ප්‍රමාණයට. මතකද වම්මික සූත්‍රයේ තේරුම් ගත්තනේ විචිකිච්ඡාව නැසෝගි වඩ විචිකිච්ඡාව තියෙනවා කියලා. ආපහු තුන්වෙනි පාරවත් ආවනේ. ඒ වගේම තමයි මේකේ. එතකොට මේක මේ සෝවාන් ඵලය කියන කතාව නෙමෙයි මේ පෙන්නන්නේ. මේකේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ තමන් දකින දකින ප්‍රමාණයට ওই ස්ථායික කරවන්නේ නැතිකම අනුව මේ තමන් නැති කරගන්නා වූ ස්වභාවය තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන්නේ. ඊළඟට පෙන්නන මහණෙනි සම්වරයෙන් ප්‍රහීණ කළ යුතු ආශ්‍රය කවරද යත්? මහණෙනි මේ ශාසනයේ මහණතේ මේ නුවණින් සලකා චක්කු ඉන්ද්‍රිය සම්වරයෙන් සංවෘතෝ වෙසේද? මහණෙනි චක්කු ඉන්ද්‍රිය සම්වරයෙන් සංවෘතෝ නොවි වසන්නාට ක්‍රීඩා කරෝ යම් පරිදාහ කෙනෙක් උපදීනම් චක්කු ඉන්ද්‍රිය සංවෘකර සංවෘතෝ වසනහුට මෙසේ පීඩා කර පරිදාහයෝ නොවෙත්. නෝනින් සලකලා ඒ සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජිවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනෝ ඉන්ද්‍රිය සංවෘතෝ වසනවා කියලා. එහෙම කරන්නේ නැත්නම් ඉතින් පීඩාකාරී පරිදාහයෝ ඇති වෙනවා. මාන්න යම්හයකින් සංවරයෙන් නැති කරන්නාව සංවරයක් නැතිව වාසය කරන්නාව ඔහුට වේසහ දැවිලි සහගත ආශ්‍රය උපදීද සංවරයෙන් යුක්තව වාසය කරන්නාව ඔහුට මෙසේ වේසහ දැවිලි සහිත ආශ්‍රය නොවේද? මාන්න මේ ආශ්‍රය සති සංවරයෙන් පහ කළ යුත්තේ යයි කියලා කියනවා. ඉතින් අපිට පේනවා මේකේ පළවෙනි විරියෙන් අපි රූපේ ස්පර්ශ නොකර ඉන්නේ ඕක තමයි නේද? කෘතිනේ මලකඩ ආපු යකඩ එනේ ගන්න. ගත්තනම් මුළු ප්‍රශ්නයම ඇති වෙනවා කියන එක පේනවා. ඊළඟට දෙවෙනි කාරණාව, ඊළඟට කාරණාව තුන්වෙනි කාරණාවට පෙන්වනවා. මහණෙනි පත්‍යාවේක්ෂ ඥාණයෙන් පහකට යුතු ආශ්‍රව කවර දෙයක්? මහණෙනි මේ ශාස්ත්‍රයේ මහාන තෙමේ නෝණින් සනකලා උදෙක් සීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මැසි මතුරු අවසපුන්ගේ ස්පර්ශ නැති කිරීම පිණිස ලැජ්ජා ස්ථාන වසා ගැනීම පමණක් සිවුරු පරිහරණය කරනවා කියලා. එතකොට මේ විදිහට පෙන්වනවා මේ පිණ්ඩපාතය කියන එකත් කරන්නේ ඒ මදය වඩන්න නෙමෙයි, සැරසීම නෙමෙයි, මේ උතෙක් මේ ශරීරයගේ පැවතීම සඳහායි කියලා. මෙසේ පැරණි වේදනාවන් නැති කරන්නේ අලුත් වේදනාව නූපදවන්නේ කියලා කියනවා. ඒකෙන් තමන්ගේ පැවැත්මෙහි සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ විදිහට විස්තර කළ බුදුහාමුදුරුවෝ කියනවා මහන් යම් හේකින් ප්‍රත්‍යාවේක්ෂ නොකරන්නා වූ ඔහුට වේසහ දැවිලි සහිත ආශ්‍රය උපදීද? ප්‍රත්‍යාවේක්ෂ කරන්නා වූ මෙසේ දුක් දැවිලි සහිත ආශ්‍රය නොවේද? මහන් මේ ආශ්‍රය ප්‍රත්‍යාවේක්ෂයෙන් පහකට යුතුයි කියලා කියනවා. ඉතින් මේක පෙන්වන්නේ අර වේදනාව. ඉතින් අපි එනවා අර චේතනා පරාමාස රාත්තා කියලා ගන්නෙ නේද? එතකොට මේවා දැන් අර ආහාරයක් එහෙම ඉතින් අපි ගත්තොත් එහෙම වේදනාවන් ඒ ඇතුළු වෙන්න දෙනවනම් දැන් ජීවිතේ පවත්තන්න ආහාර ගත්තට කමක් නැහැ. මේක පෙන්වන්නේ අතින් අර රසයන් සඳහා ඒවා එහෙම කරනවා නම් ওই ප්‍රශ්නේ ඇති වෙනවා. එතකොට ඒක නිසා මේ පටිසේවණේ ඒ තමන් ඒක පහ කරනවා කියලා අර්ථ සංඥාව ඇති නොවීම. ඊළඟට පෙන්වන හතරවෙනි කාණ්ඩේ මහන්නේ අදිවාසණයෙන් පැහැදිලි ආශ්‍රය කවර දෙයක්? මහන්නේ මේ ශාසනයේ මහාන තෙමේ නෝණින් සලකලා සීත ඉවසන සුළුක් වෙනවා, උණුසුම බඩගින්න, මැසි මඳුරු සුළං අවසපුන්ගේ ස්පර්ශ ද නපුරු කොට කිව් නපුරු ලෙස පැමිණි වචන ද ඉවසන සුළුක් වෙනවා. දැන් බලන්න පෙලක් පෙලාට මේ මිනිස්සු තමන් පරුස වචන කියන්නේ නැහැ. නමුත් අපි හිතමු ටීවී එකේ හරි කමක් නැහැ. තව පුද්ගලෙ තව එක්කෙනෙකුට බයිනවා. පාරේ තව මිනිස්සු තව එක්කෙනෙකුට බයිනවා. තමන්ට නෙමෙයි කිව්වේ. එතකොට අර වැරදිනේ වැඩි. අර මිනිස්සයා කරපු වැඩේ කියලා. තමන් ගන්නව නේද ඒක? තේරුණාද? අනුන්ගේ ඒක අර පරුස වචන කියන එක දැන් තමන්ට කියන්න ඕනේ අනිත් මිනිස්සුන්ට කිව්වා කියලා තමන් දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට තමන් ඒක ගන්නවා කියන එක තියෙනවා. අන්න එහෙම ගතියක් තමන්ගේ තියෙනවා. එතකොට ඒ උපන් ශාරීරික තියුණු රළු කටුකු අමහිර අමනා පැහැර ගන්නවා වේදනාව ඉවසන සුළුක් ඒක. මේවා ඉවසනවා අර වෙන දෙයක් නැහැ නේද? පරුසා වාචාරෝ මේවා ඉතින් ඒවා ඉවසනවා කියන එක. තමන් තීරුම් ගන්න ඕනේ මමත් මේ මලකට කාපු යකඩණියක් අරගෙන තමයි මම මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මගේත් එකක් දිරලා අර මනුස්සයාගේ එකක් දිරලා ඉතින් එහෙනම් ආපහු මේකට රණ්ඩු වෙන්න දෙයක් නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. ඉවසනවා අර වෙන කරන්න දෙයක් නැහැ. ඊළඟට පෙන්වන මහණි දුරු කිරීමෙන් පැහැයතු ආශ්‍රය කවරද? මහණි මේ ශාස්ත්‍රයේ මහානතමේ නෝණින් සලකලා නපුරු ඇත්තයෝ අස්සයෝ ඒවා දුරු කරනවා කියලා. නපුරු ගොන් නපුරු බල්ලෝ ඒ කටුල හැබවල් ඒවා අයින් කරනවා කියලා. ඒ වගේම මේ පෞතු මිත්‍රයන්ගේ ආශ්‍රය සේවනීය කියන එක ඒක අයින් කරනවා. මොකද මේ නෝණැත්තෝ ඒ සබ්බමචාරියෝ ඒ වගේ පුද්ගලයන් ඇසුරු කරනවා දැක්කම එයා ලාමක තැන්ගිලි තබනවා කියලා. එතකොට ඒ පුරුදේ දුරු නොකරන්නා වූ වේසහ දුවිලි සහිත ආශ්‍රය උපදිනවා. එතින් දැන් කෙනෙක් අහනවනේ දැන් නරකෙක් කෙනෙක් ඇසුරු කරනවා නම් තව හාමුදුරු නමක් හරි අහනවා එයාව ඇසුරු කරනවා නේද කියලා නේද? ප්‍රශ්නවලට උත්තර දෙන්න හිටන් සිද්ධ වෙනවනේ. මේක මේ විදිහට මේ නරකය එයාව සස්පෙක්ට් කරනවා කියන එක තියෙනවා. එතකොට මේ විදිහට මේ ආශ්‍රය දුරු කිරීමෙන් පැහැ යුතුයි කියලා කියනවා. අවොයිඩන්ස් කියන එක අවොයිඩ් කරනවා කියන එක. ඉතින් ඒ කියන්නේ සම්මා ආජීවය කියන එක තියෙනවා නම් ඉතින් මානිය කියන එක අඩුයි. මේ අපි මේ කතා කරන්නේ ඉහළ සංස්කාර කොටුව. ඒ කියන්නේ චේතනා ඉදන් සච්ච විඥාන පරාමාස ඒ සංස්කාර. එතකොට ඉහළ සංස්කාර කොටුව නිසා ඇති වෙන බලපෑම කියන එක නැති කිරීමට ඒකට ආගයක් නිදෙන්න තමයි මේ අපි කරන්නේ කියලා පෙන්වනවා. එතකොට එහෙම නැත්තම් කියන්න පුළුවන් බෙල් ෂේප් කර්ව් එකේ අර B කියන පොයින්ට් එක කියන එක නොවෙන්න. ඒ කියන්නේ B කියන එක නොවෙනවා නම් අවිද්‍යාශ්‍රයට පහරවලින් ඒ B කියන එක ඉන්නේ නැත්නම්. ඊළඟට පෙන්නනවා මහණෙනි විනෝදනේ ඒ පහකට යුතු ආශ්‍රය තියෙනවා. මහණෙනි මේ ලෝකේ මහානතමේ නෝනින් සලකා කාම විතක්කේ සිත ලබා නොගනි. දුරු කරනවා, බැහැර කරනවා, විනාශ කරනවා. පෙන්න්නන්නේ උපන්නං කාමිතක්කන් ආදිවාසේති පජාති වෙනෝ දිති පැන්ති කරෝති යන භාවංගමේදී කියලා කියන්නේ ප්‍රහාණ සංඥාව. අන්න ඒක තමයි මේ පෙන්න්නන්නේ. ඒක ව්‍යාපාද සිතක්කය. ඒ වගේම විහිංසා විතක්කය. ඒවා ඉවසන්නේ නැහැ. දුරු කරනවා, බැහැර කරනවා, විනාශ කරනවා කියලා. මහන්නේ යම් හේකින් මෙමුදු දේ දුරු නොකරන්නා වූට වේසහ දෙවිලි සහිත ආශ්‍රය උපදීද? මෙසේ එමුදු දේ දුරු කරන්නා වූ වේසහ දෙවිලි සහිත ආශ්‍රය නොවේද? මහන්නේ මේ ආශ්‍රය විනෝදණී පැහැයුත්තේ කියලා කියනවා. ඉතින් මෙතෙන්දී නම් අපිට පේනවා අපේ සම්බන්ධතාවය අර ඒරියා 1 වලින් ඒරියා 4 කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්දයෙන් ඒරියා 4 වලට ආවනම් ව්‍යාපාදීනේ අපිට ඇති වෙන්නේ. මේ ජරාවටපත් වෙන වේදනාව නේද? පරාමාසගත වෙන. ඊළඟට ඒරියා වල ඉඳන් ඒරියා 6 එක කියන්නේ. ඒතකොට සංස්කාර අත්තා නොවීමට විහිංසා විතක්කය. ඉතින් ඒක තමයි මේ පෙන්නන්නේ. ඉතින් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක අර ඒරියා වශයෙන් පෙන්නන්න පුළුවන්. ඊළඟට පෙන්නනවා මහණනි භාවනාවෙන් පැහැදිලි වූ ආශ්‍රය කවර දෙයක්. මහණනි මේ ශාස්ත්‍රයේ මහාන තෙමේ නෝනින් සලකා විවේකයේ ඇසුරු කර විරාගයේ ඇසුරු කර නිරෝධයේ ඇසුරු කර නිවනට නැඹුරු සති සම්පෝඥංගයේ වඩනවා. මේ විදිහට පෙන්නනවා ධම්ම විචේ සම්පෝඥංගයේ, විරිය සම්පෝඥංගයේ, ප්‍රීති සම්පෝඥංගයේ, පස්සද්ධි සම්පෝඥංගයේ, සමාධි සම්පෝඥංගයේ, ඒ විදිහට උපේක්ඛා සම්පෝඥංගයේ මේ විදිහට වඩනවා. එතකොට යම් හේකි මේ බොජ්ජංග නොවඩන්නාහට ඒ සහ දැවිලි සහිත ආශ්‍රය උපදිනවා. මහන්නේ මෙසේ බොජ්ජංග වඩන්නා වුට මෙසේ දැවිලි සහිත ආශ්‍රය නොවේ. මහන්නේ මේ ආශ්‍රය භාවනාවෙන් පැහැදිලියයි කියන්නේ. දැන් අපිට පේන ඔය ස්ථායිකේ කතාව නේද? ඒ කියන්නේ අපි මේ විදිහට අපි මේ බොජ්ජංගේ වඩලා අර උපේක්ඛාව. දැන් මෙතන තියෙනවා උපේක්ඛාව භාවිතා කරගෙන ඉන්නේ නැත්නම් මේ උපේක්ඛාව හම් බොජ්ජංගේ දක්වා එන්න පුළුවන්. ඒ භාවිතා කරලේ නැත්නම් මොකද වෙන්නේ? මේ ආශ්‍රය මේක කැරකිනවා නේද? කැරකිලා එනං ආශ්‍රය කියනේම ඒව ඇති වෙනවා. එතකොට එහෙමනම් මේ භාවනාව මේ විදිහට දිනු කළා ඒ පැහි යුති කියලා පෙන්නනවා. ඉතින් සතාගතයන් වහන්සේ මෙතන පෙන්නනවා මහණනි යම කලක විෂුන්ගේ යම් ආශ්‍රව කෙනෙකු සෝවාන් මගින් පැහි යුත්තාද? ඒ ආශ්‍රව සෝවාන් මගින් පැහි යුත්තාවේ. ඒ කියන්නේ ඉතන අර ඒ වචනේ වරද්දලා ට්‍රාන්ස්ලේට් කරලා තියෙන ඉතන දර්ශනීය පැහි යුතුම කියන එකයි ඉතන පෙන්නන්නේ. යම් ආශ්‍රව කෙනෙකු සංවරයෙන් පැහි යුත්තාද? ඔහු සංවරයෙන් පැහුණා වේද? යම් ආශ්‍රයෙන් ප්‍රත්‍යාවේශයෙන් පැහැයුත්තාද? ඔහු ප්‍රත්‍යාවේශයෙන් පැහුණා වේද? යම් ආශ්‍රයෙන් සිත තබා නොගැනීමෙන් පැහැයුත්තාද? ඔහු සිත තබා නොගැනීමෙන් පැහුණා වේද? යම් ආශ්‍රයෙන් දුරු කිරීමෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය දුරු කිරීමෙන් පැහුණා වේද? යම් ආශ්‍රයෙන් විනෝදණයෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය විනෝදණයෙන් පැහුණා වේද? යම් ආශ්‍රයෙන් භාවනාවෙන් පැහැයුත්තාද? ඒ ආශ්‍රය භාවනාවෙන් පැහුණා වේද? මහණනි මේ මහානතමේ සියලු ආශ්‍රයන්ගෙන් සංකෘත විසියයි තෘෂ්ණාව සංසිඳියයි සංගෝජනී ඔබට ආහලියයි මාන ප්‍රහාණි දුක් කෙලවර කරියයි දෙන්නා. භාග්‍යතුන් වහන්සේ මේක වදාළ සතුට සිටති. භික්ෂු භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සතුට පිළිගත්තා කියලා කියනවා. එතකොට ඒක තමයි සප්පාසු සූත්‍රයේ තියෙන්නේ. ඒ වෙනවා අපි මේකේ භාවනාව කරන හැටි කියනවා දීලා තියෙනවා දීලා තියෙනවා. ඒ වෙනවා අපි මිනිත්තු 10ක් 15ක් කරගෙන ඊට පස්සේ අපි මනසට දාගෙන මේ භාවනාව කරනවා.